දෙදහස් විස්ස වසරේ නවවෙනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. අප්‍රමාද රතෝ බික්ඛු ප්‍රමාදේ භයදස්සිවා. අප්‍රමාදීව සාසන ධර්මයේ වඩන්න, ප්‍රමාදෙහි බය දකින්න. මේ මාගේ අමාමෑණි ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක්. සියල්ල දන්නවා වගේ කටයුතු කරන්න නැතුව, කෝනු හාසෝ කිමානන්දෝ, කුමන හාස්‍යයක්ද කුමන සතුටක්ද නිරන්තරයෙන්ම අඳුරේ දැවෙමින් පෙළෙමින් සිටින මේ ලෝකයේ ප්‍රදීපන්න ගවෙස්සත ප්‍රදීපය ආලෝකය සොයන්න, එහෙම නැත්තං උතුම් වූ නිර්වාණ ධර්මය සොයන්න කියන පණිවිඩයයි ඒ බණපද වලින් අපිට ලබා දීලා තියෙන්නේ. නිර්වාණය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය, ඒ අවබෝධ කරගන්නේ කෙසේද කියන ප්‍රශ්නාර්ථය, එය මට සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වන්නේ කවදාද, එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වන්නේ කවදාද කියන ප්‍රශ්නාර්ථය තබාගෙන නිවන් මඟ ගමන් කරන කෙනෙකුට වරදින්නේ එක මොහොතක එක හිරු පායනවා වගේ අවදි වෙනවා පින්නතුනේ. එසේ අවදි වුණොත් ඒ අවදිය අප හැම දෙනාටම, ඒ අවදි කරගත්ත කෙනාට දෙලොව යහපත පිණිස පවතිනවා, සතර අපා දුක් වලින් සදහටම නිදහස් වෙනවා, ඒකාන්ත වශයෙන්ම බුදු කෙනෙක්ගේ විවරණය සහිතව නතේ ගමිස්සන්ති අපායන් කියන ඒ අපායකට නොවැටෙන බලය සහිතව මේ නිර්වාණ මාර්ගයේ ඒකාන්ත වශයෙන් අෂ්ටාරි පුද්ගල බවට පත් වෙනවා. අන්නේ වරප්‍රසාදය හිසේ දරා ගන්න, හදේ දරා ගන්නයි ඔබ මහන්සි වෙන්න ඕන. එහෙමනම් පින්නතුනේ කළ යුත්තේ දහමට අනුව හිත හදන්නයි ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද කියලා දන්නේ නැතුව තමන්ට හිතෙන විදියට හිත හැදුවට කවදාවත් නිවන් දකින්න බෑ. ඒ වගේම පින්නතුනේ 100%ක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදිම හිත හදන්නේ නැතුව අනුමානයෙන් දේශන දේශනාවක් අහලා හෝ අනවබෝධයෙන් දේශන දේශනාවක් අහලා හෝ පොතේ තිබ්බ පමණට දේශනාවක් අහලා හෝ හිත හැදුවට එහෙම හිත හදා ගන්නත් බෑ. ඒ නිසාවෙන් පින්නතුනේ මුලින්ම විදර්ශනාව කියන එක අවදි කරගන්න ඕන. මුලින්ම පින්නතුන් හරියට දකින්න නිවන කියන්නේ මෙන්න මේකයි, නිවනට යන මාර්ග මේකයි, නිවන කියන තොටුපළ මෙන්න මෙතනයි, ෂේම භූමිය මෙතනයි කියලා හරියටම නිවැරදි ආකාරයෙන් දකින්න ඕන. එහෙම දකින්න නැතුව ගමනක් යන්න බෑ. දකින් නැතුව ගමනක් යෑම ලිපිණය, ඒ ඇඩ්‍රස් එක නැතුව යන ගමනක් වගේ. ඒ නිසා ලිපිණේ ඇතුව ගමනක් යන්න හරියට දකින්න ඕන. දැන් අපේ පින්නතුන් හොඳට දැකලාද තිබෙන්නේ තමන්ගේ ලිපිණේ, තමන් යා යුතු තැන. නිවන කියන්නේ මෙන්න මෙයයි, නිරෝධ සත්‍ය කියන්නේ මෙයයි, මාර්ග සත්‍ය කියන්නේ මෙයයි කියලා දැකලා තියෙන්න ඕන නෝනි. ඒක උපමාවක් කරොත් පින්නතුනේ ගෙයක් හදන්න කලින් ගේ දැකලා තියෙන්න ඕන ප්ලෑන් එකේ. දිග පළල වරක් අට ප්‍රමාණය උස තත්තු ගාන ඔය ඔක්කොම බලනවනේ. ඒ වගේ ඔබ නිවන දැකලද තියෙන්නේ කියලා බලන්න. එසේ නැත්නම් පින්වතුනි නුවණින් විමසා විමසා ඒක පැහැදිලි කරගන්න ඕන. මේ ගොඩාක් දේවල් කරන්න තියෙන්නේ දේශකයට නෙමෙයි. ගොඩාක් දේවල් කරගන්න තියෙන්නේ තමන්ටමයි. තමන් නිවන් දකින්නේ පෞලයට ඕන නිසාවත්, දේශකයට ඕන නිසාවත්, බුදුහාමුදුරන්ට ඕන නිසාවත් නෙමෙයි, ඔබේ සතර අපාය ගලව ගන්න. ඒකට කමක් නැහැ, ඒකට බය නැහැ කියන අයත් ඉන්නවා. ඒ අයට ඒ සිද්ධියම වෙනවා. ඒකට බය වෙච්ච අය, ඒ ප්‍රමාදයට බය වෙච්ච අය අප්‍රමාදී බව ගොඩනගා ගන්නවා. පින්නතුනි තථාගත ධර්මය සාපේක්ෂිත නැහැ. සාපේක්ෂිත නැහැ පින්නතුනි. ඒ නිසා නිර්පේක්ෂිතයි. දැන් මේ සාපේක්ෂිත නිර්පේක්ෂිත භාවය අපේම බුද්ධියෙන් හදන නිසා අපි කියනවා එතනනොත් ඔබට මේක සාපේක්ෂිතත් නැහැ නිර්පේක්ෂිතත් නැහැ කියලා. අපේ මේ ඉන්ද්‍රියන් වල නිරෝධයක් හැම මොහොතකම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ හැටි වචන භාවිතා වෙන්නේ. සංඥාවක් පිහිටන් නැති වෙන විදියටයි ඔබේ මේ හිත හදන්න අපි මහන්සි ගන්නෙ. සාපේක්ෂිතව තෝරලා දුන්නොත් එක පැත්තකට රැඳෙනවා. ත්‍ත්වයෙන් තෝරලා දුන්නොත් එක පැත්තකට රැඳෙනවා. දැන් මේ අධ්‍යාපනයේ උගත්කම කියන්නේ එහෙම උත්තර මත, ඉලක්කම් මත, අන්තයක් මත ගොඩ නැගෙන දෙයක්. මේක හරි, මේක වැරදි, මේක තමයි න්‍යාය, මේක තමයි සම්මතය කියලා උගන්වනවා. නමුත් පින්නතුනේ තථාගත ධර්මය එසේ නොවේ. තථාගත ධර්මය වඩන්නේම පින්නතුනේ ලෝකෝත්තරත්වයේ පිණිස, ලෝකයෙන් එතර වීම පිණිස. ලෝකය තියෙන්නේ ඔබ ළඟ. ලෝකය කියන්නේ ඔබ භාවිතා කරන මානසිකත්වය. ලෝකය කියන්නේ ඔබගේ සදායතන, ඔබ ළඟ තියෙන සියල්ලට කියන්නේ ලෝකය කියලා කෙටියෙන්. දකින්නවට, අහනවට, දැනෙනවට, හිතනවට, තරහ ගන්නවට, ආදරයට, කරුණාවට, දයාවට, මෛත්‍රියට, ඉරිසියාවට, ක්‍රෝධයට, ප්‍රේමයට, මේ ඕන දෙයකට මේ ඔක්කොම එකතු කරලා එක වචනයක් භාවිතා කළොත්, එහෙම වචන කියන්න ගියොත් පින්නතුනේ දස දහසක්, දස ලක්ෂයක් වචන කියන්න වෙනවා මිනිස්සුන්ගේ ළඟ තියෙන චිත්ත ස්වභාවයන්. නමුත් එසේ කියන්න වෙලාවක් නැමේ නිසා කෙටියෙන් සඳහන් කළා ඔය සියල්ලටම තමයි ලෝකය කියන්නේ. මෙන්න මේ ලෝකයෙන් එතර වීමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒ ලෝකයෙන් එතර වෙන්න හැකියාව ලැබෙන්න පින්නතුනේ ඒ ලෝකෙට තියෙන රැවටීම තමන්ට ප්‍රත්‍යක්ෂ වුණ මොහොතේ. අතින් අල්ලගෙන ඉන්නේ සර්පේ කියලා දැනගත්තාම එසනෙන් අතහරිනවා වගේ තමන් මේ ලෝකෙට රැවටීමකයි ඉන්නේ කියලා තේරුම් ගත්ත ගමන්ම එසනින්ම මේ ලෝකේ අතහරිනවා පින්නතුනේ. අන්නේ මොහොතේදී තමයි ලෝකෝත්තර වන්නේ. තාමත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ඇසට, ඒ ඇසින් නෙමේ පින්නතුනේ පින්නතුන් මේ ලෝකේ විදර්ශනා කරන්නේ. එහෙම නැත්නම් මේ ලෝකෙ දිහා බලන්නේ ධර්ම අවබෝධය පහළ කරගත්තේ නැති අනිත් සියලුම දෙනා බලන්නේ අර මහා බ්‍රහ්මයාගේ ඇසින්. අපි හිම වචනයක් භාවිතා කරමු. මහා බ්‍රහ්මයේ ඇසකුත් තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ ඇසකුත් තියෙනවා. ඒ ඇස තමයි අර චක්කු මුදපාදි කියලා පහළ කරගත්තේ. ඒ සම්බුද්ධ ඇස තියෙනවා, මහා බ්‍රහ්ම ඇස තියෙනවා. ඉතින් මේ පුහුදුන් සත්වයාට තියෙන මහා බ්‍රහ්මයේ ඇස. මේ මහා බ්‍රහ්මයේ ඇසින් එයා බලන ලෝකේ හැම තැනම බලන්න පුළුවන්. මහා බ්‍රහ්මයේ ඇසින් හැම තැනම බලන්න පුළුවන්. හැම දෙයක්ම දකින්න පුළුවන්. එක දෙයක් හැරෙන්නට. මහා බ්‍රහ්මයේ ඇසින් පිනතුනේ තමා දෙස බලන්න බෑ. ඔන්න පුහුදුන් සත්වයාට තියෙන ඇසේ තියෙන වැරද්ද. හැම දෙයක්ම දකින්න පුළුවන්, හැම දෙයක්ම ඉගෙන ගනි, හැම දෙයක්ම විඳි. ඒ වුණාට පිනතුනේ තමා දෙස බලන්න බෑ මේ මහා බ්‍රහ්මයේ ඇසේ. තමා දෙස බලන්න පුළුවන්කම ලැබෙන්නේ බුදු ඇසින් පමණයි. තමා දෙස බලන්න හැකියාව ලැබෙන්නේ බුදු ඇසින් පමණයි. ඔබ භාවිතා කරනු ලබන්නේ බුදු ඇසද, එහෙම නැත්නම් මහා බ්‍රහ්මයේ ඇසද? මහා බ්‍රහ්මයේ ඇස යන ලෝකී ඇසක් තමා අවබෝධ කර නොගත් ඇසට කියන්නේ මහා බ්‍රහ්මයේ ඇස කියලා. ඒ තමයි මවා පෑව ඇස, මැවුණු ඇස, එහෙම නැත්නම් අපි එකට කියන නිමවුණු ඇස, එහෙම නැත්නම් අපි එකට භාවිතා කරමු ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඇස. ඒකට කියනවා මහා බ්‍රහ්මයේ ඇස. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකින්නවා පිනතුනේ මේ මහා බ්‍රහ්මයට කවදාවත් තමන් අවබෝධ කරගන්න බෑ. ලෝකෙ හැම දෙයක්ම අවබෝධ කරයි. ආත්ම දහස් ගණන් බලයි. මිනිස්සුන්ගේ කර්මය හා විපාකයේ තියෙන විෂමතා අවබෝධ කරගනි. මිනිස්සුගේ කර්මය ධර්මය වෙනස් කරයි. ඒත් තමා අවබෝධ කරගන්න බැරි තැනක ඔහු හිර වෙනවා. ඒකට හේතුව වුන් භාවිතා කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහ සමලංකృత ඇසක් පාවිච්චි කරන්නේ. ඒක තමයි මහා බ්‍රහ්මයේ ඇස. මේ ඇහි තියෙන දුර්වලතාවයේ දුටුමාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්වලතාවය දැක්කා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පහේ දුර්වලතාවයේ තියෙන්නේ මෙන්න මේ ඇසේ තමයි දුර්වලතාවයේ තියෙන්නේ කියලා දැක්කා. දැකලා උන්වහන්සේ මෙන්න මේ හකුළු වාක්‍යත සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මෙන්න මේ මහා බ්‍රහ්මයේ ගැස ගලවලා විසිකරා. විසි කරනවත් එක්කම පින්නතුනි අඩු වෙන තැන පිරෙන්නටත් ඕන. මෙන්න මහා විශ්ව ඇස, ලෝකෝත්තර ඇස, බුදු ඇස පහළ වුණා. ඔබටත් තිබෙන්නේ ඔබේ මේ පංච උපාදානස්කන්ධයේ ඇස ගලවා විසි කරන්නට ඕන. බුදු ඇස පහළ වෙන්න. ඒ ඇස සෑදී තියෙන්නේ මස් වලින් එහෙම නෙමෙයි. ඒ ඇස සෑදී තියෙන්නේ දෘෂ්ටිමය ඇසක් වෙන්න තුනේ. දෘෂ්ටියක් කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි. ආකල්පමය ශක්තියක් සංකල්පයක්. සංකල්ප න්‍යායක්. ඒක මනෝභාවයක් වෙන්න තුනේ. එහෙමනම් මේ විසි කරන්නේ මනෝභාවයක්. උදාවන්නේ වෙන්න තුනේ සජීවී තත්ත්වයක්. ඒක තමයි බුදු ඇස කියලා කියන්නේ. එහෙමනම් මේ සංකල්ප ලෝකයකට ආලය කරන ආස කරන නිසා තමයි සංකප්ප රාගෝ. සංකප්ප රාගෝ සංකල්පයකට ඇලුම් කරන මුළු ලෝකය මෙහිමයි. සංකල්පයක් පස්සේ දෝගන යන්නේ මිස්සු දිනුමයි කියලා හදා ගන්නවා, පරාජය කියලා හදා ගන්නවා, ලස්සනයි කියලා හදා ගන්නවා, වැදගත් කියලා හදා ගන්නවා, Taman ලොකුයි පොඩි කියලා හදා ගන්නවා. ඒ සංකල්ප ලෝකයේ සංකල්ප රාගයට පුතුම විදියට දුක් විඳිනවා. ඒ යුග යුගය වලට හරියන විදියට අමාරුවෙන් අපහසුවෙන් කරන හැම දෙයක්ම ලොකු දෙයක් හැටියට සලකනවා. ඉතින් මේ සංකප්ප රාගය කියන්නේ මේ මිනිස්යාගේ තියෙන උමුතු භාවය දැකලා සංවර වෙනවා. තමන් ගත්ත මානසිකත්වය සිතවිලි ධාමයේ තුල තියෙන අවිද්‍යාව දැකලා තමන් සංවර වෙනවා. පින්නතුනේ මේ තමන්ගේ අඩුව දකින විටම ස්වභාවයෙන් ඔබ සංවර වේවි. අතේ ඉන්නේ සර්පෙක් කියලා හැඟීමක් ආවොත් ෂණයෙන් අතහැරී ඉන්නට අනකරන්ට ඕනේ, අතහරිනවාමයි. ඒ වගේම තමන් ගන්න දෘෂ්ටිය තුළ ආකල්ප තුළ දෝෂයේ තමන් දකිනවා නම් තමන්ට අහිත පිණිස පවතිනවා, ප්‍රයෝජනයක් නැතිව තිබෙනවා කියලා දකින ෂණයෙන් එයාට හැර දමනවා නියතයි. ඒ අතහැරීම පින්නතුනේ සිතුවිල්ලකින් ආකල්පයකින් නොවන නිසා ඒක ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙනවා. සංකල්ප වලින් අතහරින පුරුද්දක් අපේ භාවනා ආචාරවරු පුරුදු කරලා තියෙනවා. ඒක පින්නතුනි ලෝකෝත්තර කුසල් වැඩෙන්නේ නැහැ. ඒකට හේතුව පින්නතුනි අර අතහැරියට ඒක ආකල්පයක්. ඒක අතහැරලා තියෙන්නේ තව ආකල්පයකින් නිසා ඒ ආකල්පය අතහරින්න ආයි තව ආකල්පයක් හදන්න වෙනවනේ. නිමක් නැහැ පින්නතුනි. ආකල්ප සංකල්ප විකල්ප මොකවත් අවශ්‍ය කරන්නේ යථා තත්ත්වයේ දකින්නකොටම ඉබේටම නතර වෙනවා. උදාහරණයක් වශයෙන් මිරිඟුවක් පස්සේ අපි දුවගෙන ගියා නම් වතුර හොයාගෙන, ඒක මොහොතකදී මේක මිරිඟුවක් මේකේ වතුර නෑ කියලා වැටහෙනකොට අපිට අමුතු ආකල්පයක් ඕනේ නතර වෙන්න. ඔබ දකින දේ තුළම නිෂ්ඵලතාවය නිසා ඔබ නතර වෙනවා තව සංකල්පයකින් නොවේ. අන්නේ නතර වීම තමයි පින්නතරේ ලෝකෝත්තර නතර වීම. අන්නේ අතහැරීම තමයි ලෝකෝත්තර අතහැරීම. ඒ අතහැරීම ඇතුලේ ගැටීම නැහැ. ඒ අතහැරීම ඇතුලේ ඇලීම නැහැ. ඒ අතහැරීම ඇතුලේ පුජ්‍යලයක් නැහැ පින්නතරේ. එහෙමනම් පින්නතුනේ ලෝකෝත්තර අතහැරීමක් තුල පුච්චලයක් සිටින්නට පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර අතහැරීමක් තුල පුච්චලයක් නැහැ. එවන් වූ අතහැරීමක් ඔබක් සිදු කරන්න. ඒ සදාතනික අතහැරීමක්. බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත තේරුම් ගන්න හරීම අමාරුයි පින්තුනේ. හරීම අපහසුයි. ඒක උපමාවක් වශයෙන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැවසුවා දේශනා කළ දවස. අස්ලොම් ගහක් 16කට පළල යම් දුරකින් ඈතකින් තියලා අමාවක දවසක වැසි වහසිද්දී විදුලිලියෙන් ඒ අස්ලොම් ගහක් දෙපළු වෙන විදින එක ලේසි, මේක දකින්න එක අමාරුයි, නිවන් දකින්න එක අමාරුයි කිව්වා. දැන් ඔබට ඔබ තේරෙන්නේ නැත්තේ ඔබ දුනුවායක නොවන නිසා. ඔබ ඉලක්කයකට දුන්නකින් විදින කෙනෙක් නම් ඔබ දන්නවා ඒ අභියෝගය මොනතරම් අපහසුද කියලා. එහෙමනම් පින්නතේ මොනතරම් සූක්ෂම අන්දමකින් මේක බැලිය යුතුද? නිකාම නිකං අපි ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් ශාන්ත දාන්ත වුණාට මදි. මේකට අසහාය බුද්ධියක්, අසහාය ඥානයක් අවශ්‍ය කරනවා. සිහිය කියනක පින්නතුනේ ඒක මහා පුදුම සිහියක් වෙන්න ඕන. මේක සොයා ගන්නට ප්‍රඥාව කියනක පින්නතුනේ ඒක මහා ප්‍රඥාවක් වෙන්න ඕන. එනිසා නිවන් ධර්මයේ දකින අයට අවශ්‍ය කරන සිත්වලට ඥානයට භාවිතා කරපු වචන තමයි අදිචිත්ත. අදිචිත්ත කිව්වේ එහෙමනම් චිත්ත කියන දේ නෙවෙයි, අදිචිත්ත. ඥාන නෙමෙයි. ඥානෙන් මේක දකින්න බෑ. ඥානෙන් පුළුවන් පවතින්න. එනිසා අදිඥාන, අදිචිත්ත, අදිඥාන අවශ්‍ය කරනවා නිවන් දකින්න. ඒ කියන්නේ අදි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? අදි චිත්ත, අදි ඥාන. එහෙම නැත්නම් මේ චිත්තය අභිභවා කියන යන ලද සිතෙන් එතර වෙන ලද අදි චිත්ත ඥාන. ඥානය අභිභවා යන අදි පඤ්ඤා, අදි ඥාන. ලෝකෝත්තරත්වය පැහැදිලි කරන්න කියලා තමයි. ඔබ භාවිතා කරනු ලබන්නේ බුදු ඇසද මහා බ්‍රහ්මයාගේ ඇසද මහා බ්‍රහ්මයාගේ ඇසට තමයි පින්නතුනේ අපිට ওই ලෞකිකත්වයකදී පේන ඇස සමග ගැටෙන චක්කු විඥානයේ සමග ගැටෙන සියලු අත්දැකීම් හකුලුවා දක්වන්න පුළුවන් මේ මහා බ්‍රහ්මයාගේ ඇස. ඔබ භාවිතා කරනු ලබන්නේ මහා බ්‍රහ්මයාගේ ඇසද? ඉතින් ඔය ඇසින් තමයි මේ මහා බ්‍රහ්මයා තමයි නිවන් දකින්න හදන්නේ. මහා බ්‍රහ්මයා නිවන් දකින්නේ නැහැ. ඒ මහා බ්‍රහ්මයා උත්තරීතරයි කියලා හිතනකම් නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. මහා බ්‍රහ්මයා කවදක හරි මේ මහා බ්‍රහ්මත්වයෙන් නිදහස් වෙන්න ඕන. ඒ උත්තරීතරයි කියන බවෙන් ඔහු අයින් වෙන්න ඕන. මහා බ්‍රහ්මත්වයට නිවන හොයාගන්න බෑ කියන පරාජය බාර ගන්න ඕන. අන්න එදාට තමයි යා බුදු ඇස අනුගමනය කරන්නේ. ඒ මහා බ්‍රහ්මයා ඔබ ළඟ ඉන්නවා. ඒ මහා බ්‍රහ්මයට කියන්න පින්නතුනේ හොයලා දෙන්න කියන අකාලිකත්වය. අකාලිකත්වයක් හොයාගන්න බෑ මහා බ්‍රහ්මයා. හැම මොහොතකම පින්නතුනේ ගිහිල්ලා කාලේ හිර වෙනවා. මොන මහා බ්‍රහ්මයට වෙන වැඩ. මහා බ්‍රහ්මයට කියන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ ඉක්මවන්න කියලා. මහා බ්‍රහ්මයා කොච්චර මහන්සි වුණත් අවසානයේ කොහේ හරි මුල්ලක පංච උපාදානස්කන්ධය තුලම හිර වෙනවා. පාරිශුද්ධ වූ සුවිසුද්ධ වූ මාර්යා නොදකින තැනක පිහිටන්න කියලා කියන්න බලන්න මහා බ්‍රහ්මයට. මාර්යා නොදකින තැනකට එක්කන් යන්න කියලා කියන්න බලන්න මහා බ්‍රහ්මයට. පිළිතුරේ මහා බ්‍රහ්මයා හඬා වැළපෙනවා. මහා බ්‍රහ්මයට හොයන්න බැහැ මාර්යා නොදකින තැනක්. හැබැයි ආයුෂ දිග තැන් හොයාගන්න පුළුවන්. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් දිග තැන් හොයාගන්න පුළුවන්. හැබැයි ඒවයි කෙලවර මරණයක් අහු වෙනවා. ඔන්න මහා බ්‍රහ්මයාගේ ස්වභාවය. එසා දිගූ කාලයක් ඉඳලා මරණාත්ම තමයි ඊට පස්සේ බ්‍රහ්මාත්ම කියලා හම්බ වෙන්නේ. නමුත් බුදුහාමුදුරුව අපට දේශනා කරානේ අදස්සනං මච්චු රාජස්ස ගච්චි. මාරයා නොදකින තැනකට යන්න. මාරයා නොදකින තැනකට යන්න. ඔය මහා බ්‍රහ්මයට බෑනේ පින්නතුරි. මහා බ්‍රහ්මයාගේ ඇසට මාරයාට නොපෙනෙන තැනක් පේන්නේ. මාරයාට පේන සීමාවක්මයි පේන්නේ. ඉතින් කවද්ද පින්නතුනේ ඔබ ළඟ තියෙන මේ මහා බ්‍රහ්ම ඇස පරාජය පිළිගන්නේ කවද්ද? ඒ පරාජය පිළිගන්නකම් මේ අභියෝග දෙන්න ඕන. හරියට පින්නතුනේ මේක තරංගයක් වගේ ද්වන්ද සටනක්. ද්වන්ද සටනක්. මේ දෙපැත්තෙම ඉන්න අය හිතාගෙන ඉන්නේ මහා බලවන්තයෝ කියලා. දෙපැත්තෙම මේ ද්වන්ද සටනේ ඉන්න අය ඉතින් තරඟ වැදිලම තමයි ස්වභාවයෙන් තීරණය වෙන්නේ තමන් පරාදයි කියලා. නැත්තම් බාරගන්නේ වැටිලම තමයි, සිහි නැතුව වැටිලම තමයි, පරාජය වෙලාම තමයි ඔන්න බාරගන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිතත්. ඒ නිසා හිතට මේ සටනෙහි යෙදෙන්න ඉඩ දෙන්න ඕන. මොළයට මේ සටනෙහි යෙදෙන්න ඉඩ දෙන්න ඕන. හිත කියන එක ලේසියෙන් බාරගන්නේ පින්නතුනේ. ඒ නිසා හිතම ඉස්සරහට දාන්න ඕන. හිත ඉදිමිලා ඉන්නවනේ, හිත ලොක්කෙක් වෙලා ඉන්නවනේ, හිත මෙතන මහා ලොකු මවුන්කාරය වගේ ඉන්නවනේ, හිත ලොකු කෙරුම්කාරයෙක්නේ. ඔන්න ලිහා ගන්නවා මේ දහම් ගැටපද. අකාලිකත්වය මට ලිහලා දෙන්න, නිර්වාණය ඇති තැන මට සොයා දෙන්න, මාරයාට නොදකින තැනක් මට පෙන්වා දෙන්න, එතන වාසස්ථානයක් සාදා දෙන්න, මේ අභියෝග ටික දෙන්න ඒ හිතට. ඒ හිතේ අභියෝගත් එක්ක කොහොමද සටන් කරන්න කියලා බලන්න. ඔබේ සිත කියන්නේ ඔබ නොවේ. ඔබේ සිත කියන්නේ මාර බලවේගය, සාංසාරික මාර බලවේගය. ඒ බලවේගයේ හිතන පතන විදිය හරි අමුතුයි. ඔබ නුවණැතෙක් වෙලා ඒ සිතට අහුවෙන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න ඕන. ඒ සිතට අහුවුනොත් එහෙම ඉවරයි. ඒකට කියනවා තණ්හා දාසෝ කියලා. තණ්හාවට එහෙම නැත්නම් සිතට අහුනොත් එහෙම ඉවරයි. ඒසං සිතට අහුවෙන්න එපා. සිත කියන්නේ මහා අකුසල පොදියක්. සිත කැමැතිම අකුසල් කරන්නට, සිත කැමැතිම පවට මිනිස්යාව කොළඹවන්නට, සිත ඉන්නේ හිත බර කරගන්නයි හිත හැදිලා තියෙන්නේ. හිත ඝන කරගන්නයි හිත ඇවිල්ලා තියෙන්නේ. ඝන කරගන්න තරමට, බර කරගන්න තරමට තමයි හිතේ පැවැත්ම තියෙන්නේ. නුවණින් තමයි පෙන්නුතුනේ අපි හිත සැහැල්ලු කරගන්න ඕන. ඒ නිසා තථාගතයන් වහන්සේ පින් දහම් කිරීම, මන භාවනා කිරීම, දාන සීල භාවනා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්මයෝ පෙන්වන්නේ උඩුගම්බලා පීනනවා වගේ වැඩක්. ඒක හරි අමාරුවෙන් කරන්න ඕන. පොඩ්ඩක් නතර වෙච්ච ගමන් පහළට ගහගෙන යන එක නම් ස්වභාවයෙන්ම යනවා. දහමට හිත යොමු කරගන්න එක, පිනට කුසලයට හිත යොමු කරගන්න එක, බණට භාවනාවට සිත යොමු කරගන්න එක, විදර්ශනා ශක්ති බල ගොඩ නගා ගන්න එක පින්නතුනේ ඉහළට පිනනවා වගේ. මහා සතර සම්‍යප්පදානය අවශ්‍ය කරන මහා බලයක් අවශ්‍ය කරනවා. ශ්‍රද්ධා බලය ඕන, වීරිය බලය ඕන, සති බලය ඕන, ප්‍රඥා බලය ඕන. මේක බල බලගත් කරන්න ඕන. ඒක දුබල වෙලා තියෙන්න බෑ, බලවත් වෙලා තියෙන්න ඕන. දුබල වෙලා තිබුණොත් පින්නතුනේ කෙසෙල් ගස් හුලඟට වැටෙනවා වගේ. නිකන් අලියෙක් හැප්පුණත් වැටෙනවා වගේ තියෙනකොට පින්නතුනේ ඒක දුබලයි. අලියෙක් කොන්ද ඇතිරලුවත් නොවැටෙන ගස් වගේ, මහා හුලඟටවත් නොවැටෙන ගස් වගේ බල සම්පන්න වෙන්න ඕන. ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. එහෙම නැත්තම් ඔව් දුබලයෝ වැටෙනවා අපායට තමයි ගමන් කරන්නේ අකුසල නිසා. දෘෂ්ටිධාරීන් නොවෙන්න ඕන, සංකල්පධාරීන් නොවෙන්න ඕන. සංකල්පගතව ලෝකෙ දිහා බැලුවොත් හැම මොහොතකම ඇලෙන්න ගැටෙන්න හේතු තියෙනවා. දෘෂ්ටිධාරීව බැලුවොත් වෙනතුනි හැම මොහොතකම ඇලෙන්න ගැටෙන්න තියෙනවා. වැරදි කියලා දහහක් ඔළුවේ දාගත්තොත් වැරදි දහහක් පෙනේවි. හරි කියලා දහහක් ඔළුවේ දාගත්තොත් හරි දහහකුත් පෙනේවි, වැරදි දහහකුත් පෙනේවි. හරි කියලා කෝටියක් දාගත්තොත් ඔළුවේ වැරදි කියලා කෝටියකුත් පෙනේවි. එවිට හරි වැරදි කෝටි දෙකයි. මනුෂ්‍යයාට සහනයෙන් ඉන්න පුළුවන් වේද? සහනෙන් ඉන්න බෑ නේද? කෝටි දෙකක් හැල හැප්පීම් තියෙනවා. මේ පැත්තෙන් හරි හරි කියලා හැප්පෙනවා, අනිත් පැත්තෙන් වැරදි වැරදි කියලා හැප්පෙනවා. එහෙම නේ, එහෙම නේ. මේ අපි බලන්න ඕන චේතනාම් වික්කවේ කම්මම් වදාමි. හැම විටම බුදුහාමුදුරුවෝ පින්වතුනේ සියලු ප්‍රශ්නවලදී කල්පනා කළේ චේතනාව. චේතනාවයි බලන්න. චේතනාව අහිතක් අනර්ථයක් අවඩක් පේසන වේනම් එකවරක් නොවේ. චේතනාව අහිතක් අනර්ථයක් අවඩක් පේස වේනම් එකවරදී. ඒ නිසා අපිට චේතනා පාරිශුද්ධ සමාජයක් අපිට අවශ්‍යයි. එවිට කිසි විටක කෙනෙක් කෙනෙකුට අහිතක් අනර්ථයක් කරන්නේ නැහැ. චේතනා පාරිශුද්ධ සමාජයක් ඉතාම හොඳයි, යහපත්. නීතිගරුක විනයගරුක සමාජයක් ලෝකේ හැදලා චේතනා පාරිශුද්ධත්වයකින් තොරව යම් යම් රටවල් වල අපි දකලා තියෙන ඇක්සිඩන්ට් එකක් වෙලා වැටුනහම ඇම්බියුලන්ස් එකක් යනකම් මිනිස්සු කතක්වත් තියන්නේ නැතුව ඒ මිනිස්සු ලේ ගිහිල්ලා මැරෙනවා එතන. නීතියානුකූලයි. නීතියානුකූලයි. නමුත් චේතනා පාරිශුද්ධත්වයක් නැහැ. ඒ නිසා රුධිරයේ අධික ලෙස ගැලවීමෙන් වැඩි වේලාවක් පාරේ සිටීම මේ ප්‍රතිකාරයක් නොවතිවීම මේ ගියා කියලා සටහන්. එසේ මිනිස්සුන්ගේ හැම විටම සම්ප්‍රදායකයන් යථාර්ථවාදී නේ. ඒසා හොඳම ක්‍රමය තමයි බුදුහාමුදුර අපිට කියලා දුන චේතනාව. චේතනාව යහපත් කරගෙන කටයුතු කිරීම. ඒක වැඩි වාසි සාගතයි. දැන් මෙතෙන්ට එන පින්නතුන්ගේ චේතනා පාරිශුද්ධත්වය බොහොම හොඳයි. අපි වෙනම කිසි භාවනා ක්‍රමයකට අපි වෛරයෙන් ක්‍රෝධයෙන් බැනවදින්නේ, ඉරිෂ්‍යා කරන්නේ. මේ ඉන්න දායකයෝ තෙන්ට වඩා මේ හොඳයි, මේට වඩා ඒ හොඳයි කියලා කියන්නේ. කිසිම දේශකයෙකුගේ අගුණ දුර්වලකම් කියන්න සම්භාව්‍ය නොවන වචන පාවිච්චි කරන්නේ. අනිසා අපි දකිනවා අපේ ආයතනයට එන පින්නතුන් ප්‍රබුද්ධ පින්වන්ත වාසනාවන්ත පිරිසක්. එහෙම නැත්නම් පෝසත් පිරිසක්. නිසා ඔයත් පින් කරලා තියෙනවා බණපද ටික අහන්න. සංසාරේ ඉඳලා අනන්ත අටපිරිකර පූජා කළා, දාන පූජා කළා, පිරිකර පූජා කළා, කල්‍යාණ මිත්‍රත්වේ ප්‍රාර්ථනා කරන්න ඇති, සද්ධර්මයේ කන වෙකෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති. ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලය අද ඔබට ලැබී තියෙනවා. අවුරුදු කෝටි ගණන් ප්‍රාර්ථනා කරපු දේ අද ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මොහොතේ අප්‍රමාදී වන්න. කුමක්ද කරන්න තියෙන්නේ? නිවන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකම්ම නිවන සොයන්න. මොකද්ද මේ නිර්වාණ කුසලය කිං කුසල ගවේසි මොකද්ද මේ නිර්වාණය කියන සත්‍ය කිං සච්ච ගවේසි හොයනෝ පිනතුනි අපි ඒ මොන දකින්නකම් අපි කරේ ඒක පිනතුනි වෙන කිසි දෙයක් නැමේ මට මේක අවබෝධ වෙන්නේ කවද්ද මං එතකම් මම මේක බලනවා 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 කොයි වෙලාවක හරි මේක මට පූර්ණ ප්‍රත්‍යක්ෂ වේවි වෙලාවක හිත පස්සට අදින වෙලාවල් තිබුණා ආයින කිට්ට වැටෙන වෙලාවල් තිබ්බා ආයින කිට්ට නීවරණ ධර්මයන්ගෙන් වැසෙන වෙලාවල් තිබ්බා ආයි ඒ නීවරණ ධර්ම යටපත් කරලා දුරු කරලා නගා සිටුවා ගත්තා අද කන්න තිබුණට බොන්න තිබුණට රක්ෂණේ තිබුණට මිල මුදල් තිබුණට රෝග බිය ව්‍යාධි බිය ඒ සන්නිපාත රෝගවල බිය හදිසි අනතුරුවල බිය ස්වභාවික විපත්වල බිය මරණ බිය පහ වුණේ නෑ නෙවදකී කියා ධර්මයේම සෙව්වා පින්නතුනේ මේ ධර්මයේ මුණ ගැහිච්ච වෙලාවේ කිසි කෙනෙක් පින්නතුනේ මේ ආත්ම භාවයෙන් හුස්ම හෙලන්න එපා ධර්මයේ නොදක ඔබද ඔබට කල්ප කෝටි ගාන ප්‍රාර්ථනා කරපු අවස්ථාව ඔබට ලැබී තියෙන්නේ බුද්ධෝත්පාද කාලයයි ඕ සද්ධර්මයයි ඔබට ලැබී තියෙනවා ඔබට පොතෙන් බණ කියන කෙනෙක් නෙමෙයි අවබෝධයෙන් දේශනා කරන උත්තමය මුණ ගැහෙනවා ඒක ඔබේ අතිශය භාග්‍යවන්ත අවස්ථාවක් පොතින් ලැබෙන්නේ කතන්දරයක් නේ අතීත නමුත් සජීවී දහමක් ඔබට ලැබෙනවා සජීවී දහම් පදයක් ඔබට අහන්න ලැබෙනවා ඒක බලගතුයි ඔබේ හිත ඍජු කරගන්න සාක්ෂියක් තියෙනවා අනවබෝධිත පුජ්‍යලේගේ අනුශාසනයක් නොවේ අනුගමනය කරන්නේ අවබෝධිත උත්තමයේගේ අනුශාසනයයි මම අනුගමනය කරන්නේ ඒ නිසා මම බය නැහැ. මෙඩිතරයි. මග වරදින්නේ සැක නැතුව කියන්න පුළුවන්. සංස්කාර ලෝකයේ අතරමන් නොවේ සංස්කාරකයන් අභිභව ජය ගන්නට මන් පෙත් පෑදෙනවා මොකද්ද අපි අවබෝධ කරගන්න තියෙන්නේ මහා බ්‍රහ්මයාසට දකින්න බැරි දේ අවබෝධ කරගන්න තියෙන්නේ මේ දේ දකින්නට තියෙන දුර්වලතාවය මහා බ්‍රහ්මයාගේ ඇස තුල තමා තේරුම් ගන්නටයි තියෙන්නේ. ඔබේ ඇස ඔබට කරන බොරුව, ඔබට කරන රැවටීම ඔබ තේරුම් ගන්න ඕන. මේ ලෝකයේ ලොකුම රැවටිලිකාරය පින්නතුනේ වෙන කවුරුවත් නෙමෙයි. ඔබේ මනස ඔබව රවට්ටන මේ ලෝකයේ ඉන්න බරපතලම රැවටිලිකාරයා ඔබේ හිත. ඔබේ හිත ඇරෙන්නට වෙන රැවටිලිකාරයෙක් නැහැ. මේක පිළිගන්න. මේක තේරුම් ගන්න. මේක වටහා ගන්න. මේක යථා අවබෝධය කරගන්න. සිත කියන්නේ පින්නතුනේ පරම සතුරෙක්. ආශ්‍රයට නොසුදුස්සෙක් පලවා හැල යුත්තෙක් හලාහල විසක්සේ දුරු කළ යුත්තක් බලන්න හිතෙන් අහලා තාමාව හැමදාම මුලා කරනවා නේද කියලා බලන්න අහලා මාරය කියනවා ඇවිල්ලා මේ ඔබට තියෙන්නේ ලස්සන ශරීරයක් මේ තියෙන්නේ ඔබට මේ දේවල් ඒ රවට්ටනවා විතරයි කිසි දෙයක ඔබට පාලනයක් අයිතියක් නැහැ බලන්න ඔබේ ශරීරයේ අයිතිය ඔබට තියෙනවද කියලා හැමදාම දිරනවා හැමදාම ලෙඩ වෙනවා හැමදාම අනුන්ගේ කම්මලක් නඩත්තු කරනවා වගේ වැඩකාරයෙක් වගේ මේකට අපි සේවයේ සපේනවා මොන අයිතියක්ද ඒ රැවටීමෙන් ඔබ අයින් වෙන්න ඔබ හිතාගෙන හිටියා නේද ඔක ඔබේ කියලා නෑ ඔබ අනුන්ගේ කම්මලක යකඩ තලන්නේ දරදියා දින්නේ වැරදි හැඟීමක් නේද ඇති වෙලා තියෙන්නේ මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව ශරීරය මගේ ආකල්ප චින්තන කියලා හොඳට කම්මල පරිස්සම් කරනවා වැඩක් තියෙනවද වැඩක් නැහැ ඒ වැඩක් නැති බව යථාවබෝධය එහෙම නැත්නම් සිත අවබෝධයට ගන්න ඕන ඔබ නම් අවබෝධයට ගනි උඩින් නමුත් ඔබේ සිත ඒ නිසි අවබෝධයට පත් කරවන්න ඔබ දක්ෂ වෙන්න ඕන අපිට තියෙන පින්න තුනේ අභියෝගයේ සිතට දහම වටහා දීමයි අපි මේ නුවණට ධර්මයේ වටහා දෙන එක නෙමෙයි සිතට දහම වටහා දීමයි අපි කළ යුත්තේ නුවණ නම් සියල්ල දන්නවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දන්නවා සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාන් සම්මා සමාධිය දක්වා සම්‍යක් ඥාන දර්ශනය දක්වාම දන්නවා අෂ්ඨ සමාපatti අවිඥා මේ ඔක්කොම දන්නවා මාර්ගඵල හතරම දන්නවා දැනුවා නමුත් සිත ඒකක්වත් දන්නේ නැහැ සිත අඳුරේ සිත ආලෝකවත් කරන්න සිතට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න සිත කියන එක පින්නතුනේ හේතු සාධක නැතුව ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව කිසි දෙයක් බාර ගන්න නැති තැන ඒ නිසා දුක් විඳින්නේ හිත නොවේද හිත අවබෝධයටපත් කරන ඔබේ සිත අවබෝධයත් අවබෝධාත්මකයිද ප්‍රශ්නාර්ථයකට නැගෙන ඔබේ සිත අවබෝධාත්මකයිද මෙතන දෙකක් පවතිනවාද කයක් සහ සිතක් සිතක් නැති කයක් විතරක් තියෙන පිනතුනේ මේ උත්තම ආර්ය ශ්‍රාවකයන්ට පමණයි අනිත් අයට හිතකුයි කයකුයි දෙකක් තියෙනවා කය විතරයි තියෙන්නේ හිතක් නැහැ එහෙමනම් මානසික ගැටලු නැහැ. කයේ තියෙන ගැටලු පමණයි. මානසික දුක් නැහැ. කයේ දුක් පමණයි. බලන්න පින්නතුනේ ඔබගේ පපුව මැද හිර වුණු ඒ සක්කාය දිට්ඨිය ඔබ මොනතරම් පපුවේ හිර කරවනවද කියලා සමහර අයට ඔබ දැනෙනවා පපුව මැද මහා ගල් ගෙඩියක් වගේ බැලුමක් වගේ මොකද්දෝ හිරගතිය. සමහර අයට මේක එක එක තැන්වලදී දැනෙනවා. උගුරෙන් දැනෙනවා, ඔළුවෙන් දැනෙනවා, පපුවේ දැනෙනවා. මේක තමයි දිෂ්ටිය, බලවේගය. සක්කාය දිට්ඨිය, යක්ෂාවේශය. මායයා වැළඳගෙන සිටින්නේ එතනයි. ඒ තමයි සංසාරික නොසිදෙන තණ්හා බලය. ඒ ඉවතලාන්න අන්තයකට නොවැටෙන මාර්ගය අනුගමනය කරන්න ඕන. අන්තයකට නොවැටෙන මාර්ගය දකින්න බෑ මේ මහා බ්‍රහ්මයේ ඇසෙන්. ඒකට බුදු ඇසට අපි පරිවර්තනය වෙන්න ඕන. බුදු කෙනෙක් කියලා දුන්න විදියට බලන්න ඕන. කොහොමද බුදු කෙනෙක් බලන්න කියන්නේ? දුකෙන් බලන්න එපා. දුකෙන් බැලුවොත් ඔබට නිර්වාණය පේන්නේ නැහැ. දුකෙන් බැලුවොත් නිවන පේන්නේ නැහැ. මොකද දුකින් බැලුවොත් නිවන පේන්නේ කියන කේ අදහස? දුකින් කියන්නේ පින්නතුනි, දුකින් බලනවා කියලා කියන්නේ මෙන්න මේයි. රූපයට සාපේක්ෂිතව බැලීම, වේදනාවට සාපේක්ෂිතව බැලීම, සංඥාවට සාපේක්ෂිතව බැලීම, සංකාරවලට සාපේක්ෂිතව බැලීම, විඥාණයට සාපේක්ෂිත බැලීම, පංච උපාදානස්කන්ධයෙන් බැලීම, පංච උපාදානස්කන්ධය රැස් කිරීමට කියන දුකින් බලනවා කියලා. මොකද සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියපු නිසා මම කියනවා ඒකට දුකින් බලනවා කියලා. දුකින් බලන්න එපා. දුකින් බැලුවොත් නිවන පේන්නේ. පංච උපාදාන ස්කන්ධේ ඉක්මවා, පංච ඉන්ද්‍රියන් ඉක්මවා බලන්න. අන්න එවිටයි ඔබ දුකෙන් තොරව බලන්නේ. දුකෙන් තොරව නිවන් දකින්න. දුකෙන් තොරව නිවන් දකින්න. නිවන් දකින්නෙත් දුකෙන් තොරවයි. බලන්න මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඔබ දරන වීරිය කොයි වගේද කියලා. අඩු වීරියකින් මේ කන්ද නගින්න බෑ පින්නතුනි. අඩු ශ්‍රද්ධාවකින් මේ කන්ද නගින්න බෑ. උවමනාව නැත්තම් ඉතින් ඇඟට වීරියක් පහළ වෙන්නෙත් නෑනේ නේ. දැන් බලන්න අපිට ශ්‍රීපාදේ වඳින්න ඕන කියන ශ්‍රද්ධාව ඇති වුණාම වීරියකුත් එකට පහළ වෙනවා නේ. පඩියොනල ඉස්සල වැටෙන්නේ නැති වෙන්න හොඳ ප්‍රඥාවකින් සතියකින් සමාධියකින් කන්ද නගිනවා. ඉතින් මගට යනකොට හරි අමාරුයි. හම්මෝගේගේ කන්ද නගිනවා. ටිකක් මහන්සි වුණාම අතේ පයේ විඩාව යන්නත් වාඩි වෙලා තේකුත් ප්‍රින්ටිකුත් බොනවා. ආයි කරුණා කරමු කියලා ආයි නගිනවා. හරි දුකයි. හයි කන්ද බලල හුස්මක් හෙලනවා. ආයි නගිනවා. ආයි පල්ලම බලලා හිතනවා මේ ටික ආයි බයින්ටත් ඕන නේද කියලා. හේත් කරන්න දෙයක් නැහැ. ගත්ත අභියෝගේ මන් නගිනවා. කලාතුරකින් ටික ටික පිරිසක් අපි දැකලා නැද්ද? කන්ද දැකලා මං කාරකේ ඉන්නම් ඕගොල්ලෝ ගිහිල්ලා එන්න කියලා ඉන්න අයත් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා අපි නිකන් පරිසරේ බලන මගට එන්න මගට ඇවිල්ලා ආයි හැරිලා යන්න කියලා. සමහර අය නගින්නම ඇවිල්ලා කටවරද්ද එන්නේ නම් අලි කොටි පෙරලන්න වගේ ඉන්නේ. පස්සේ කකුල් දෙක වැවුලනවා කියලා අඬල මෙන්න ආයි එනවා පල්ලෙහාට. මේ හොඳ හයියාත්තිය දිනනවා. අර මේ කටවරද්දගෙන ඒ කියන්නේ මානසික බලය පරිහුණොත් මගදී ශරීරය කොච්චර ශක්තිමත් වුණත් අපි දැකලා තියෙනවා පල්ලෙහාට බයින හොඳ සද්දන්ත මිනිස්සු. සමහර අය අපි දකිනවා කකුල් දෙක නැති අය අත් දෙකින් සිරිපා කරුණා කරනවා. ඉතාම දුබලයි කියන අය මේ යනවා. ඒගොල්ලන්ට දවස් දෙකක් තුනක් යන වෙන්න පුළුවන් ශ්‍රීපාද නැගලා සම්පූර්ණ කරන්න. නමුත් මේ මිනිස්සේ යනවා. මේ මිනිස්සේ යනවා. ඔබ ළඟ ඇති වීරය, ඔබ ළඟ ඇති ශ්‍රද්ධාව, ඔබ ළඟ ඇති ප්‍රඥාව ඔබම පරික්ෂා කරලා බලන්න. ජීවිතේ අනන්ත වේදනා විඳලා ඇති මව්පියන් නැතිවීමේ දුක, ස්වාමි භාර්යාවරු නැතිවීම දුක, එහෙම නැත්නම් අනාගතේ පැමිණෙන දුක, මේ ඔක්කෝම තේරුම් අරගෙන තේරුම් ගන්න මේ ධර්මය නැමැති උතුම් ශ්‍රීපාදය වන්දනා කරගත්තොත් තමයි අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. අකාලික වුණොත් මේ මනසේ තියෙන සියලු බැඳීම් ලිහා දැම්මොත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. සියලු බැඳීම් ලිහා දැම්ම කියලා කියන්නේ පිටුතුනේ එයාලඟ කුහක කන්නේ. එයාලඟ ලෝභය, තණ්හාව, මානය, ඉරිෂියාව ඒ වගේ දේවල් නෑ. හරි ස්වභාවිකයි. පින්නතුනේ ස්වභාවික වුණාම ගසක් වගේ, මලක් වගේ, ගඟක් වගේ, ඒක මහ පොළොව වගේ. දැන් මහ පොළොවට මොනවද මේ මහ පොළොවේ අයිති කරගන්න ඕන? මට කිසි දෙයක් අයිති කර ගැනීමට අවශ්‍ය නැහැ. මක් නිසාද යත් මා මහ පොළොවමයි. දැන් ඔබ මහ පොළොවම නොවිච්ච නිසා ඔබ මහ පොළොවේ ගොඩාක් දේවල් අයිති කර ගන්න පොරබදනවා ඇති. ඒත් මහ පොළොව බවට පරිවර්තනය වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ දකිනවා මම මහ පොළොවේ මේ මොන දෙයක් අයිති කර ගන්නද? මා මහ පොළොවමයි. වර්ක දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. මහණෙනි මහ පොළොව සේවාසය කරන්න. මොන තරම් ගැඹුරු දේව බුදු වදන. මහ පොළොවට අයිති කරගන්න යුද්ධ කරගන්න දෙයක් නැහැ නේ? මක් නිසාද මා මහ පොළොවමයි. එනිසා ඔබ මහ පොළොව සේවාසේ කරන්න අභියෝගනේ. දිත්වයක් නැති සමාන්තර ඒකාත්මික ලෝකයක් තියෙන්නේ. දෘෂ්ටිධාරීන් වෙලා, සංකල්පධාරීන් වෙලා, චින්තනධාරීන් වෙලා, දෘෂ්ටි බෙදලා, සංකල්ප බෙදලා, දෙයියෝ බෙදලා නේද එක යුද්ධයක් කරගන්නවා. ඔබ කොතනද ඉන්නේ? ඔබ රැවටිලාද ඉන්නේ? ඔබ මුලා වෙලාද ඉන්නේ? හාත්පස ඔබේ සිත නිවිලද තියෙන්නේ? තව දැනගත යුතු දෙයක් නැද්ද කියලා බලන්න. හරියට දැනගත්තොත් පින්නතුනේ ධර්මය, ආයින් ධර්මයක් තෝන්නේ. ආයි ධර්මය වුණත් එකකින් අදහස් වෙන්නේ මේ ධර්මය ඇසුරු කරන්නේ කියන එක නෙමෙයි. ධර්මය ඇසුරු කරන නමුත් සියල්ලම අවබෝධ කරගත් දේවල්ම කියලා නැවත නැවත කල්පනා වෙනවා මිසක් ආයි මට ඒක අවබෝධ කරගත යුතු දෙයක් නැහැ කියලා දැනෙනවා. නමුත් ධර්මය මෙනෙහි කිරීම, ධර්මය ශ්‍රවණය කිරීම මේක මිහිරක්, මේක සැනසිල්ලක්. පණින්න පින්නතුනි මේ සංසාර චක්‍රයෙන් එළියට ඉන්න එපා. එළියට පණින්න මොන මේ සංසාර චක්‍රයෙන් එළියට. මේ බඹයක් පමණ ශරීරයෙන් එළියට යන්න මොන පින්නතුනි. මේක ඇතුළේ ඉන්න එපා. අන්තරාදායක තැනක්. රේල් පාරේ ඇවිදගෙන යන එක නෙමේ භයානක. මුහුදු යන එක නෙමේ භයානක. අතුරු යන එක නෙමේ භයානක. භයානක මෙන්න මේ ඉන්ද්‍රියන් අතර හිර වෙලා ජීවත් වෙන එක. කොහොමද එළියට පනින්නේ? ඔබ මේ ඉන්ද්‍රියන් අතර මේ ලෝකයේ කියලානේ අපි එකට කියන්නේ. ඒ ලෝකයේ ඔබ අල්ලගත්ත දේවල් තියෙනවා. මේ ඇස, මම, මගේ ආත්මය, මේ මගේ කන, මේ මගේ හැඟීම්, මේ මගේ සංකල්ප, මේ මගේ අයිතීන් කියලා අල්ලගෙන තියෙන මෙන්න මේ අල්ලගත්තේම බිමින් තියන්න වෙන එළියට පනින්න. එළියට පැනගන්න බැරි මෙන්න මේවා බිමින් තියාගන්න බැරි හින්දා. තේරුණා නේද? හරකෙගේ කලේ පින්නතුනේ අර පොළු කෑල්ලක් ගැට ගැස්සුවාම ඒ සතාට බෑනේ එතන වැටෙන් එහාට පැන ගන්න බෑ, හිර වෙනවා. වඳුරා අර උගුලට දාලා කැවුම් ගෙඩිය අල්ලගත්තට පස්සේ ඒක අත්හරින්න බැරි නිසා අත උගුලෙන් මුදව ගන්න බෑ. ඒ වගේම පින්නතුනේ පින්නතුනොත් අර රිලා උගුලේ වගේම ඇස අල්ලගෙන මිට මොලෝගෙන එළියට පනින්න බෑ, හිර වෙනවා. හිත අල්ලගෙන, පුජ්‍යලෝ අල්ලගෙන දුවදරුවෝ අල්ලගෙන ධනය සම්පත් අල්ලගෙන ගෙවල් දොරවල් අල්ලගෙන කෝ හිර වෙනවා එළියට පනින්න බෑ. නොයෙකුත් ආසත් හැංගීම් අල්ලගෙන එළියට පනින්න බෑ පිනතුනි. එහෙමනම් විදර්ශනා ධූරයේ යෙදෙන හොඳ බුද්ධ පුත්‍රයෙ යුද බට ඇතෙක් වගේ මේ ලෞකික ලෝකයේ සම්පූර්ණයෙන්ම බිඳ දමාගෙන එළියට යන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය ලැබෙන්න විනෝදිනී බලන බලන තැන නුවණින් දුක දකින්න ලැබෙන නිසා සිද්ධාර්ථ කුමාරයන්ට නිදහස් වෙන්න හැකියාව ලැබුණේ ඒකයි. පින්නතුනි බලන බලන තැන කෙලවර දුකක් පරිවර්තනය වෙන බව. මේක දුකක් අවසානයේ මහා විපතක් මහා දුකක් ලැබෙන බව තේරුණා. අපටත් එහෙමයි පින්නතුනි. මම මේ රටේ තියෙන හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම තෘප්තිමත් විය හැකි පරිපූර්ණ විය හැකි ශේෂ්ත්‍රයක් තිබේද කියලා බැලුවා. කිසිම ශේෂ්ත්‍රයක් තුර එහෙම පරිපූර්ණත්වයක් නැහැ. අවසානයේ සංවේගයක් විලාපයක් විතරයි තිබෙන්නේ. මම හිතන ශේෂ්ත්‍ර ජයගත්ත මිනිසුන්ගේ ජීවිත දිහා බැලුවා. ඒතකොට මගේ පූර්වාදාශය කරගන්න යන්නේ මෙන්න මේ අහවල් මිනිස්සයා නේද කියලා පිටනවා. දැන් ඔබ ලෞකික ලෝකයේ ඔබ දකින ශේෂ්ත්‍රයක හිතන්නකෝ ඔබේ සිහිනය. ඔබේ සිහිනේ පරිපූර්ණ කරගත්ත මිනිසෙක් මේ ලෝකේ ඇතිනේ නේ. ඒ මිනිස්සේගේ ජීවිතේ පරීක්ෂා කරලා බලන්න. එතකොට ඔබේ ඔබටත් ලැබෙන්නේ ඔබගේ ශේෂ්ත්‍රයේ පරිපූර්ණත්වයේ දවසට අන්නේ දුක් ටික. සපයිද කියලා බලන්න. වෙනතුනේ මම පොඩි කාලෙම අවුරුදු 10 12 දෙම මහා අමුතු පණ්ඩිතේ මම පිරිවෙනට ගිහිල්ලා මම මතකයි තාමත් පිරිවෙනේ ඉන්න අපිට පාළි උගන්වන හාමුදුරුවන්ගේ සෝමරතන කියලා හාමුදුරු කෙනෙක් හිටියේ. උන්වහන්සේගෙන් මම අහුවා දැන් අපි මේව ඉගෙනගෙන මොකද කරන්නේ කියලා අහුවා. ඔහොම ඉගෙනගෙන ඉතින් අපි පිරිවෙන අවසානය කළා හොඳට ඉගෙනගෙන. මේ ගියපු දවසේ මහාන කතන්දර මේ ඔහොම ගිහිල්ලා විශ්වවිද්‍යාලෙම යන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒ ගිහිල්ල ඉතින් ඔය රැග් එක එහෙම ගහලා අවුරුදු 4ක් 5ක් ලැගලා පිකටින් කරලා ස්ට්‍රයික් කරලා යක් කරලා කරලා ඔහොම හරි උපාධියත් අරගෙන මේ ඔහොම හරි එළියට එනවා ලුවා. එළියට ඇවිල්ලා ඉතින් තව ටික කාලයක් ඉන්නකොට മന്ത്രി කෙනෙක් ඊපස්සේ ගිහිල්ලා ගෝව අමාරුයි ගෝවරි ගුරුපත් වීම පටලවා ගන්නවා ගෝව. ඊට පස්සේ ඉතින් පිරිවෙනක හරි ස්කෝලේ හරි වම් උගන්න බුණ ගන්න යනකොට ඉතින් ටික කාලයක් යනකොට විදුහල්පති කෙනෙක් පරිවේනාධිපති කෙනෙක් වෙනවා. තවන පරිවේනාධිපති හාමුදුරුවෝ දැන් එයාට අවුරුදු 55ක් 60ක් විතර වෙනවා. මම ඇහුවේ පරිවේනාධිපති හාමුදුරුවෝ සතුටෙන්ද කියන ප්‍රශ්නයයි ඇහුවේ. ඒ කියන්නේ සෑහීමකටපත් වෙලා හරි සතුටෙන්ද මම දැකලා තියෙනවා. මේ පරිවේනාධිපති හාමුදුරුව හරි මහතයි. සාමාන්‍ය මිනිස්සු 3-4 දිනක එකට බැඳා වගේ. විදිනකොට බැරල්ලයක් ඇවිදිනවා වගේ ඇවිදින්නේ. ඉතින් මට තේරෙනවා හරි අමාරු වාහනයකට නිකන් වෑන් එකකට මිසක් තල්ලු කරන්න කාර්යයකට නම් බෑ. දොර කඩලා වුණත් තල්ලු කරන්නේ. මම බලන උන්වහන්සේ සතුටෙන්ද කියලා හෙව්වා. හාපුනේ අපිට විතරවත් සැනසෙල්ලක් නැහැ. උන්වහන්සේට ගමේ ප්‍රශ්න, පන්සලේ ප්‍රශ්න, පිරිවෙනේ ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න ඔළුවේ මේ උන්වහන්සේට එහෙම සැනසෙල්ලක් නැහැ කිව්වා. ඉතින් මං කිව්වා ඇයි අපි එහෙනම් මේක ඉගෙන ගන්නෙ? වැටුපක් ලබන්නද? වැටුපද බලාපොරොත්තු වෙන්නේ? වැටුපේ දාසල රුපියල් 12500 ගුරුවරයෙක්ගේ වැටුප. මේ ඉතින් ඕකද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැති ඊට වැඩි මුදලක් හොයන්න පුළුවන් වෙන ක්‍රමවේද වලින්. මොකටද මේ? එහෙමනම් අපි හොයන්න ඕන නිවෙන ක්‍රමයක් පරිපූර්ණත්වයට පත් වෙන ක්‍රමයක්. ඒ නිසා ජීවන උපායක් හදාගන්න ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒ ඉතිහාසයක් ඉගෙන ගන්න ඕන, රටක් භූමියක් ගැන ඉගෙන ගන්න ඕන. ඒව සරල දේවල්, ඒව මහලු කොළුවේ දරාගෙන ඉන්න ඕන දේවල් නෙමෙයි. ඒව මොහොතක දැනුමක් ඇති කරගෙන යම්කිසි සරල සිද්ධාන්තයක් මන් සටහනක් කොළුවේ තියෙන්නට ඕන. එහෙම නැතුව මේ මහා දැන් මට මේ ඉතිහාසඥයෙක් වගේ මුළු ඉතිහාසෙම ඔළුවේ දරාගෙන මම ඉන්නේ නැහැ. මොකද මම ඉතිහාසඥයෙක් නෙවෙයිනේ. ඒ විශ්ේ ඉන්න කෙනා ඒක තියාගන්නේ. ඉතින් ඒ වගේ පින්නතුනේ ඒ අවශ්‍යයි. නමුත් අපගේ මූලික පරමාර්ථය වන්න ඕන නිවීමක් තියෙන මාර්ගයක, සැනසීමක් තියෙන මාර්ගයක අපි ගමන් කරන්න ඕන. සැනසීමක් තියෙන මාර්ගයක, නිවීමක් තියෙන මාර්ගයක. මේක සොයා ගන්න පුළුවන්කම තියෙන පිරිනතුනේ ප්‍රඥාවන්තයන්ට. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. දුස් ප්‍රඥයන්ට මේක හොයා ගන්න බෑ, මේක තේරෙන්නේ. ඒ දුස් ප්‍රඥෙක් හොයා ගන්න පුළුවන්. දුස් ප්‍රඥෙක් කියන්නේ පිරිනතුනේ අර බ්ලැක් ඇන්ඩ් වයිට් බල්ලෙක් වගේ තමයි. බල්ලට බ්ලැක් ඇන්ඩ් වයිට් පේන්නයි කියලා අපි උපලිතනේ. උට බ්ලැක් ඇන්ඩ් වයිට් පේන්නයි කියලා අපි පලි නෑ. ඒ නිසා දුස් ප්‍රඥයෙකුට මේ ධර්මයේ හරය තේරෙන්නේ නෑ, වටිනාකම තේරෙන්නේ නෑ. ඔව් බුරනවා, මේක නිග්‍රහ කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, වැරදි කොහොම හරි හදාගන්න බලනවා, පටලවල හරි වැරදි කාරයක් කරගන්න බලනවා. ඒක තමයි දුස් ප්‍රඥයේගේ පාපතරයේගේ චින්චි මාණිකාවගේ දේවදත්තලාගේ හැටි. ඒක කවදත් සංසාරේ හිටියා. මොකද අපායත් හිස් වෙනවනේ. ඒකට ඡන්න මිනිස්සු ඉන්න ඕන. අපායට යන්න ඕන නම් හොඳම මාර්ගය තමයි ධර්මයට ගරහන්න, නිඳා කරන්න. මොකද මේක විශ්ව සත්‍යයක්, විශ්ව සාධාරණ ධර්මයක් වන නිසා මහා බලගතුයි, මහා බල සම්පන්නයි. දේව් බමුන් වන්දනා කරන දහමක්. දේව් බමුන්ටත් නැති ඊටත් වඩා උත්තරීතරත්වයකින් පිහිටි නිසා තමයි දේව් බමුන් වඳින්නේ. මොකද දෙවියන්ටත් නිවන් අවබෝධ කරගන්න තමයි දෙවියොත් ප්‍රාර්ථනා කරන්නේ. දෙවියොත් ප්‍රාර්ථනා කරන්නේ මගබල සත්‍ය අවබෝධ කරගන්න, නීවරණ ධර්ම අයින් කරගන්න. මොකද දෙවියන්ට ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවනේ නේ. දෙවියන්ට අතුරු දහන් වෙනවා, දෙවියන්ගේ මල් පරවලා යනවා, දෙවියන්ගේ සුවඳ නැති වෙලා දුගඳ හමන්න පටන් ගන්නවා. ඒකට දෙවියනුත් දේවත්වයෙන් පිරිහෙනවා. දෙවියන්ටත් තියෙනවා මාන්න, සන්නහ මාන දිට්ටි තියෙනවා. මිනිස්සුන්ගේ මනක් කල්පිත දෙවියා කියලා කෙනෙක් වෙනම ඉන්නවා. සැබෑ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ලද මේ මිනිස්යෝ හැටියට ඉඳලා මැරිලා ගිහිල්ලා විපදුණු දිව්‍යම ශරීර මනෝකායවල් වෙනම තියෙනවා. ඒක වෙනම ඒකේ එක එක දේව නිකායන් වලට, ගෝත්‍රයන් වලට අදාළ දෙවිවරු ඉන්නවා. ඉතිහාසයේ අපේ හිටපු මහරජවරු, මහසිටුවරු හිටපු අය, දැන් සුමන සමන් දෙවියන් කියලා කියන්නේ මිනිස්සෙක් වශයෙන් හිටපු කෙනෙක් නේද? මාර්ගඵලලාභී කෙනෙක් හැටියට, දැන් දෙවියන් හැටියට, දෙවියෙක් හැටියට අදහනවා. එහෙම දෙයක් තියෙනවා. එතකොට බුදුවරු ආර්යයන් වහන්සේලා දෙවියන් ගැන කතා කරන්නේ ඒ ලෝකෝත්තර ඇසින්නේ දෙවියන් දැකලා, ඒ විශ්ව ඥාණයෙන් දෙවියන් දැකලා ඒ කතා කරන්නේ. මේ දෙවියෝ ගැන, මේ දෙවියෝ ඉන්නවා, මේ දෙවියෝ වැඩම කරලා ඉන්නවා කියලා කියන්නේ ඒ විශ්ව ඥාණයෙන්. විශ්ව ඥාණයෙන් මේ දෙවියන් ගැන කතා කරන්නේ. අනිත් අය සංකල්පෙට, සංකල්ප වැඳ වැඳ ඉන්නේ. ඒ නිසා සංකල්ප වැඳ වැඳ ඉන්න ඕනේ නැහැ පිළිතුරු. මේ තථාගත දර්ශනේ අවබෝධ කරගත්තොත් දෙවියන් දකින්න පුළුවන්. දෙවියන්ගේ සාදුනාද දකින්න පුළුවන්. දෙවියන්ගේ මල්මාලා දකින්න පුළුවන්. දෙවියෝ යම් යම් ස්ථානෙට වැඩ වන්දනා කරන ආකාරය දකින්න පුළුවන්. දේව මණ්ඩල දකින්න පුළුවන් සැබෑ සජීවීව. දෙවියන්ගේ සැබෑ ස්වરૂපය දකින්න පුළුවන්. ඔවුන්ට තියෙනවා පින්නතුනේ මේ ලස්සන ශරීර තියෙනවා. මැවුණු ශරීරනේ. සිහිනයක වගේ මැවිච්ච ශරීරය. මනෝ ශරීර. ඝන ධාතුවක් නැහැ මේ දිව්‍ය ලෝක කියන ඒවා මේ 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 මට්ටම් වලින් කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මට්ටම් වලත් වාසය කරන දෙවිවරු ඇති. නමුත් විමාන තම තමන්ට විමාන තියෙනවා. තම තමන්ගේ සිහිනය තමන් දකින්නේ. මාරයාගෙන් නිදහස් වන්න. මාර දිට්ටි ගතන් නොතේ. මාරයාගේ දෘෂ්ටියක් නෙමේ පුදුන් සත්‍ය අරන් තියෙන පින්නතුනේ. සුද්ධ සංකාර පුඤ්ඤෝය නයිද සද්දෝප ලබ්බති. මේ සංස්කාර පින්ඩයක් මේකේ තියෙන්නේ නුම මාර දිට්ටියක් අරගෙන තියෙන්නේ. දැන් අපි නොගැලපෙන වැඩකට වැරදි වැඩකට අපි වාචික පාවිච්චි කරන වචනේ මොකද්ද? හා මාර වැඩක් නෙමේක කියලා කියන මොකද්ද ඒකේ අදහස? නොගැලපෙනවා විධිමත් නැහැ සාධාරණ නැහැ කියන එකට අපි අර්ථවත් කරන්න කියන්නේ මාර වැඩක් නේක. එහෙමනම් මෙන්න මේකමයි අපි කරගෙන තියෙන්නේ. මොකද්ද? මාර වැඩක් කරගෙන විධිමත් නැති දෙයක් නොගැලපෙන දෙයක් සත්‍ය නොවු දෙයක් අසත්‍යයක් අරගෙන තියෙනවා මාර වැඩක්. මාර දිට්ටි ගතනත් මාර දෘෂ්ටියක් අරන් තියෙන සංස්කාර පින්ඩයක් තියෙන්නේ. මම මගේ ආත්මය කියලා ගත්තා. මගේ ඇස කන නාසය දිව ශරීරය කියලා ගත්තා. මගේ දෘෂ්ටිය කියලා ගත්තා. මගේ ආගම ජාතිය වර්ගයේ කුලය මලය කියලා ගත්තා. මාර දිට්ටි ගතනත් මම ස්ත්‍රී පුරුෂයා කියලා ගත්තා. හරි දෙයක් දරන් තියෙන්නේ නෑනේ. මාර දෘෂ්ටියක් අරන් තියෙන වැරදි දෘෂ්ටියක් අරන් තියෙන්නේ. මාර දිට්ටි ගතනද සුද්ධ සංකාර පුඤ්ඤෝය නයිද සත්තුක ලබ්බති. මේ සංස්කාර පින්ඩේට සත්‍යය කියන නම හම්බෙලා තියෙනවා. ලීගල් ටිකක් එකතු කරලා කරත්තයක් හැදුවාම ඒකට මොකක්ද දෙන්නේ නම? කරත්තය කියන නම වැටෙනවා. කරත්තයක් තියෙනවද ඒක? කරත්තයක් නැහැ. සංස්කාර පින්ඩේ තියෙන්නේ. ලීකැලි ටිකක එකමුතුවක් තියෙනවා. දැන් ලීකැලි ටිකක් තියෙන වඩුමඩුවේ ලෑලි කියලා අපි ඒවට කියනවා. ලෑලි ටික හරි ගස්සලා පිළිවෙලට ගැහුවාම ඒකට අපි කුටුව කියනවා. පුටුව හරි නැහැ කියලා හිතන පුටුව කඩලා අටුව හදනවා. එතකොට ඒකට අටුව කියනවා. අටුව හොඳ නැහැ කියලා හිතන තටුව කඩලා මඩුව හදනවා. එතකොට ඒකට මඩුව කියනවා. කොහෙද මේක සත්‍යය? කොහෙද ඒකාකාරික දෙයක්? කෝ ස්ත්‍රියක් කෝ පුරුෂයෙක් කෝ පුජ්‍යලෙක් කෝ ජාතියක් කෝ ආගමක් කෝ රටක්? දකින්න මේ විශ්ව ඥානය මේ තලයෙන් දකින්න මේ දේ ඔබට පෙනෙනවද? මේ මේ තත්ත්වයෙන් ඔබට දකින්න පුළුවන්ද මේ ලෝකය? මේ බණ ටික අහනකොට දේව බඹුන්ගේ වුණත් මොන ආගමික ජාතිකයගේ වුණත් හිත සංසිඳෙනව නේද? ભેදය වෛරය ක්‍රෝධය නැතුව යනව නේද? හැම ආගමකට ගරු කරන්න නෙමෙයි තියෙන්නේ, ගරු කරනවා නම් මේ ධර්මයේ හැම මිනිස්සෙකෙම හිතට දෙන්න ඕන. අන්න ඒකයි ගෞරවය කියලා කියන්නේ. එහෙම නැතුව මේ මොඩිය වගේ හැම ආගමකට ගරු කරන්න ඕන කියලා මිත්‍යාවටත් ගරු කරනවා. අම්මා දිට්ටියට ගරු කරනවා, මිත්‍යා දෘෂ්ටියට ගරු කරනවා. ඒව හොඳ වැඩ නෙමෙයි. ඈ? ඒව හොඳ වැඩ නෙමෙයි. අපි මිනිස්සෙකුට ගරු කරනවා කියන්නේ ඔහු නෙවැරදි කරන්න ඕන, ඔහු සම්මා දිට්ඨිය කරන්න ඕන. එහෙම නැතු ඔවුන්ගේ මිත්‍යාවට ඉස්ස නමන එක නෙමෙයි ඔබ කළ යුත්තේ. සියලු සත්‍යයන්ට මෛත්‍රී කරනවා කියලා කියන්නේ සියලු සත්‍යයන්ට ධර්මය ලබා දෙනවා කියන එක වෙනතුයි. මා මේ කරන්නේ මෛත්‍රී භාවනාවක්. සද්ධර්ම දේශනාවක් යනු මෛත්‍රී භාවනාවක්. සද්ධර්මය අන් අයට බෙදා දෙනවා කියන්නේ මෛත්‍රී භාවනාවක්. කෙනෙක් සද්ධර්මයට යොමු කරනවා කියන්නේ මෛත්‍රී භාවනාවක්. කෙනෙකුට කේක් ගෙඩියක් නොදී කෙනෙකුට පුළුවන් නම් අපිට මේ ධර්ම දේශනා පෙන්නේ කකුර එඩිහිකේ දින වයසක අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට බණ ටික අහන්න කියලා අර කේක් ගෙඩිය වෙනුවට. ඒ අම්ම කාලයක් බණ අහලා හිත සංසවා ගත්තොත් අපාගාමී කෙනෙක් නෙමෙයි නම් අපායට යන පාරමී නැත්තම් සද්ධර්මයේ රසවත් වෙනවා. එයා අහයි. නමුත් ඉතින් పూర్ව ජන්ම ගතිත් එක්ක කරපු පව් වලට අපායට යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නව නම් මේ කර්ම ගෙවන්න. ඒගොල්ලන්ට නම් සද්ධර්මයේ මිහිරි නෑ. එහෙමයි ඉන්නව පින්නතුනි. ඒගොල්ලෝ විසින්ම තීරණය වෙලා තියෙන්නේ උප්පත්තිගත කර්ම විසඳ ගන්න ඕන කියලා. මුවින්ම කියා ගන්නවා නම් අපායට ගිහිල්ලා ඉන්න වෙයි කියලා කියනවා නම් යනවම තමයි. දිවාරයේ නොවැටෙන ධර්ම කරුණ සෙවිය යුතුයි. මේ නිර්වාණය කියන ප්‍රදීපය තමා තුළ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගන්නේ නැතුව ප්‍රමාදයෙන් කටයුතු කිරීම භයානකයි. මිනිස්සෙක්ගේ මරණය අහවල් වෙලාවේ කියලා කියන්න බෑ. මොන රෝගයකින් මොන පීඩාවකින් මොන අනතුරකින් මොන ව්‍යාසනයකින් කොයි මොහොතේ සිදුවෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒකයි ලෝක න්‍යාය, ලෝක ධර්මතාවයයි. බුදුහාමුදුරු ළඟ ආනන්ද හාමුදුරු වැළපෙනකොට ආනන්දේ මං කිව්වනේ මේ සංස්කාරක ධර්මයෝ මෙහෙමයි හැටි කියලා. මේක තමයි ස්වභාවය. මම මෙච්චර කාලයක් බණ කිව්වේ දේශනා කරේ මේ සංස්කාර ධර්මයන් ගැන නේද? අද වැළපෙන්න දෙයක් නෑ ආනන්ද. පටිච්ච සමුප්පාදය හරි ගැඹුරුයි. අහලා 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 පුරුද්දට දැනුමට ආවා. දැනුමට ඇවිල්ලා පුදුම ධර්මයෙන් අවබෝධයෙන් දක්ෂතාවයකින් සිටියා. නමුත් යථා අවබෝධය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නත් උනේ නැහැ. සැලකිල්ලක් දැක්වුවොත් බුදුහාමුදුරුවන්ගේ අර වත්පිළිවෙත් ටික කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා බණ ටික අහගෙන අහගෙන යනවා. විමසුන් ධර්මයේ පිළිබඳව විමසන එක අඩු වුණා. ආනන්ද හාමුදුරු ඉදිරියේම දහස් ගාණක් රහත් වෙලා ඇති. එහෙම නේද? ආනන්ද හාමුදුරු ළඟ ඉන්නේ නැතිනේ හැම මොහොතකම. මොකද ආනන්ද හාමුදුරු රහත් උනේ. ආනන්ද හාමුදුරු බලාගෙන හිටියේ රහත් වෙනගෙන දිහා බලාගෙන හිටියා. එයාගේ ඉරියව් දෙකත් බලන් හිටියා. බුදුහාමුදුරු බණ කියන වචන ටිකත් අහගෙන හිටියා. මොකද පරිවර්තනය වුණේ. මේක තමයි ධර්මයේ ආශ්චර්යය. දැන් මේ දේශනය කරන මෙතෙන්දී එක්කෙනෙක් ධර්ම අවබෝධයටපත් වෙනවා. තව එක්කෙනෙක්පත් වෙන්නේ නැහැ. ඒ තමයි හැටි. පිනතුනේ ධර්මයේ සාමාන්‍යකරණේ බවට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ ධර්මය මෙනෙහි කරන්නේ. උපතින්ම ධනවත් පවුලක උපදින දරුවෝ ධනෙ අගේ දන්නේ නැතුව වගේ. අපිට දහම වටපිටාවෙන් හැම තිස්සෙම ඇහෙනකොට මේකත් අව탁සේරුවට ලක් කරන්න ඉඩ තියෙනවා කෙනෙක්. ඒ කියන්නේ දැනුමා මම දන්නවා, මම දන්නවා. ඕකත් දන්නවා, ඒ කාරණෙන් දන්නවා, මේකත් දන්නවා, ඔක්කොම දන්නවා. ඉස්සෙල්ල ගැලවෙන්න, පස්සේ රිලැක්ස් එකේ නිදහසේ සතුටින් ඉන්න. ගැලවෙන තුරු එක දිගට මහන්සි වෙන්න, ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. සක්කාය දිට්ඨිය නැත්තම්, විචිකිච්ඡා නැත්තම්, සීලබ්බත පාරමාස නැත්තම් එච්චරයි. ඒකම අනිසංයෝජනයන්ගේ දුර්වලතාවය ඇති වෙනවා. කෙලෙස් ලොකුවට පිහාඹින්නේ නැහැ, බලවත් නැහැ. උදාහරණ දක්වලා තියෙන පියාපත් සිඳුරු කුරුල්ලෙක් වගේ කියලා. කියන්නේ කෙලෙස් බල සම්පන්න නැහැ, අන්තගාමී නැහැ, මිනී මරා ගන්නෑ, වසවිස කවා ගන්නෑ, අතුරුකම් කරන්නේ, වෛරකම් කරන්නේ, හරි ස්වභාවිකව ලද දෙයින් සතුටු වෙලා තිබුණොත් කාලා නැත්තම් බඩකින්නේ ඉඳලා ඈ ගෝණිපඩංගුවේ හරි නිදාගෙන හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන් අවබෝධාත්මක ජීවිතයකට. කා කොටාගෙන මරාගෙන ධනයට බලයට නිලයට වැඩ කරන්නේ එන විදිය බාර ගන්නවා. එන විදිය බාර ගන්නවා. එහෙම බාරගෙන ඉඳලා කවදක හරි පිනුතුරේ තමන්ට මරණයත් එනවා කවදක හරි. ඒකත් බොහොම සන්තෝෂයෙන් බාර ගන්නවා. ඒකට බය වෙන්නේ නැහැ, විලාප දෙන්නේ නැහැ, තරල දුවන්නේ නැහැ. සමගැනීමේ අවස්ථාව ආවා කියලා බොහොම සන්තෝෂෙන් ටටා බයි කියලා, තැන්ක් යූ කියලා යනවා. ඔතෙන්ට දිනුනොත් හිත හදවතින්ම කියන්න ඕන එක, හදවතින්ම එන්න ඕන එක, යථා අවබෝධයෙන් එන්න ඕන එක. බොරුවට කියන්න එපා කිසි දෙයක්. විශ්වයත් එක්ක බොරු කරන්න එපා, විශ්ව දහමත් එක්ක බොරු කරන්න එපා. විශ්ව දහමක් එක්ක බොරු කරන්න. පින්නතුනි, මේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ඒ නැගී සිටින ඥානය ඔබටත් පහළ වෙන්න ඕන. ඒකට කියන සදහම් ඇස. බුදුන් දැක නිවන් දකින සදහම් ඇස. ඒ සදහම් ඇසින් තමයි පින්නතුනි මේ විශ්ව ප්‍රබේධනයකින් තොරව ඒකාත්මික යථාර්ථය, සත්‍ය, තථාගතත්වේ පේන්නේ විශ්ව ඥාණයට. ඒ විශ්ව ඥාණයට සමවැදින තමයි පින්නතුන්ට ධර්මානුශාසනා සිද්ධ කරන්නේ. ඒ විශ්ව ඥාණයටම පිවිසි කෙනෙක් මා අභිමුඛව සිටියොත් මට අගේට සෝද සාකච්ඡාවක් ඒ විශ්ව ඥාණයේ ඉඳන්ම කරන්න පුළුවන්. ඒ විශ්ව ඥාණය පරිහරණය කරන අය නැති වුණාම අනේ මිනිස්සුන්ගේ තේරෙන මට්ටමට ඇවිල්ලා මේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න වෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබ වුණත් චූටි ළමයි 3-4 දෙනෙක් අවුරුදු 7-8 9-10 චූටි ළමයි කට්ටියක් ඉන්න තැනකට කතා බහකට ගියොත් ඔබ මොකද කරන්න කියලා මට කියන්න. ඔබ චූටි ළමයි ගන්නට වෙනව නේද? ඇවිල්ලා ඒ චූටි ළමයි එක කතා බහ කරන්නේ එහෙමයි. ඔබ කොච්චර මහාචාර්යවරයෙක් වුණත් එහෙමයි. ඉතින් අපිටත් ඒකම තමයි වෙන්නේ. මේ පුතා ජන ලෝකයේ ඉන්න පොඩි ළමයිගේ ගානට නැමිලා කුඩා වෙලා ඇවිල්ලා ඒගොල්ලොත් එක කතා බහ කරනවා. ඉතින් ඒ වෙලාවට හිතනවා චූටි ළමයි මෑතුත් චූටි ළමයෙක් වෙන්නේ නැති කියලා. එයා චූටි ළමයෙක් නෙමෙයි, එයා චූටි ළමයෙක් වගේ කතා කරනවා. ඒක තමයි රංගනය. මේක නෙමෙයි රංගනය, මේ තමයි හැබෑ ස්වභාවය. අර්ග තමයි රංගනය. මොකද චූටි ළමයෙක් වගේ වීම, ඒ කියන්නේ මොඩෙක් වගේ වීම තමයි රංගනය. එසා සමහර අය දෙක පටලවගෙන මේකට රංගනය කියලා, ඒක හැබෑ தත්ත්වය කියලා සමහර අය හිතනවා. එයාට කියන්න ඕන මේක තමයි හැබෑ தත්ත්වය, ඒක තමයි රංගනය. පොඩි ළමයි වගේ වෙන්නේ. දැන් ඔබට පොඩි ළමයි කතා කරන රංගනය නේද එතෙන්ද තියෙන්නේ? අන්න ඒ වගේ තමයි. එතෙන්ද තමයි රංගනය තියෙන්නේ. ඒක හැබෑ தත්ත්වය නෙමෙයි. කාටවත් ලොකුවට රඟපාන්න බෑනේ. පොඩියට මිසක්. ලොටුවට ලොකුවට රඟපාවොත් ඒ වැඩි රඟපාන හම්බෙන්නේ නැහැ, අවුවෙනමනේ. රඟපාන්න බෑ. අනිත් ඒවා මේ ලෝක සංස්කාර ලෝකෙ මොකට රඟපානවා? රඟපෑමක් දැම්මොත් අම්මා තාත්තා කෙනෙක් වගේ ඒ ළමයාගේ මේ යහපත පිණිස මිස වෙන වැඩකට නෙමෙයි. පොඩි ළමයි රවට්ටලා කෑම කවන්නේ. ඒ නිසා අපේ යහපතකට නෙමෙයි අපි රඟපෑමක් දැම්මොත් දහනේත් ඔබේ යහපතට. මොකද ඔයත්තු මේ ධර්මයෙන් මේ ධර්මයේ ගන්න ඕන නිසා, මේ ධර්මයේ පිහිටන්ට ඕන නිසා. තනතුනේ හොඳට ධර්මයේ වැටහෙන වේලාවල් තමයි රාත්‍රී 2-4 ඇතුළත. පුළුවන් නම් නැගිටලා ධර්ම කරුණු තේරුම් ගන්න මහන්සි වෙන්න රාත්‍රී 2-4 වගේ ඇතුළත. මොකද හේතුව වැඩිපුරම අපේ මනස අපි භාවිතාවෙන් තොරව නිශ්චලව තියපු මොහොතක් බාහිර සිතුවිලි දහයන්ගෙන් ඈත් වෙලා ධර්මයක් ගැඹුරින් හොයාගෙන යන්න පුළුවන්. මේකත් හරියට වෙනතුනේ අර පාස්වර්ඩ් එකක් වැරදිලා හරියට ගහ ගන්නවා වගේ වැඩක් තමයි. කොහෙන් හරි වැරදීමක් සිද්ධ වුණා, නමුත් වාර කීපයක්ම එක එක විදියට නේද මාරු කරලා ගැව්වාම එක වෙලාවක ඔන් වෙනවා. ඒ වගේ තමයි වෙනතුනේ පොඩි වැරද්දක් කොයි බහරි පොඩි ඉෂුව එකක් එර එකක් තියෙන්නේ. ඉතින් අපි හරියට ධර්මයේ විමසනවා කියලා කියන්නේ ඒක නැවත නැවත ඇප්ලයි කරනවා වගේ වැඩක්. ඒක නැවත නැවත ඇප්ලයි කරාම එක වෙලාවක මොකද වෙන්නේ? ටක් ගාලා වැටෙනවා. අන්නේ මොහොත අහු වෙනකන් තමයි මේ වැඩේ කරන්නේ ඔබ. හරියට ට්‍රැක් එකට එනවා. අන්න එතෙන්ට ආපු ගමන් ඔබ මේ විශ්ව ඥානය උදා කරගන්නවා. එහෙම උදා කරගන්න අය ඉන්නෝ ඉඳලා හිටලා අය අපිට කියනවා දේශීය හෝ විදේශීයව ඈත ඉඳන් බනහන අය සතුට භුක්ති විඳිනවා. ඒ ගැන සන්තෝෂයි. මොකද අපි මේ ධර්මය කියලා අපිටම එපා වෙනකොට සමහරලාට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවනේ කියලා අවබෝධය තමන්ගේ. එතකොට හරි සන්තෝෂයි. නැත්නම් අපිට හිතෙනවා මේ අපි කරන දේ හරි නිෂ්ඵලයි කියලා. සක්කාය දිට්ඨිය තමන්ගේ ශරීරයෙන් එළවගෙන සන්තෝෂ වෙන අය ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මං එලව ගත්තා මගේ සක්කාය දිට්ඨිය. දැම්මට හරි සැහැල්ලුයි. දැම්මා ළඟ නැහැ සක්කාය දිට්ඨිය. සමහර අය නම් ඉතින් මාව ටෙස්ට් කරන්නත් ඉතින් බොරු කියනවත් ඇතිලන්නේ කියලා ඇවිල්ලා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. එහෙන බොරු වල කියපු අයත් අපි අල්ලලා තියෙනවා. කරකවල ප්‍රශ්න දෙකක් හරි තුනක් හරි ආපු ගමන් බොරු කියන කෙනා වැටෙනවා පින්නතුනේ. ඒ බොරු කියන්න බෑ. වැඩකුත් නෑ. අනිත් එක මේ 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 දේවල් අපි දෙන දේවල් නෙමෙයි, තමා තුලින්ම තමන් භුක්ති විඳින දේවල් නිසා හාමුදුරුවෝ ඔන්න දැන් ඔයා මාර්ගඵලයි කිව්වම මාර්ගඵල වෙන්නේ නෑ. එහෙනම් මම ඔය ඔක්කොටම මාර්ගඵලයි කියලා සාතික දෙනවා. එහෙම දෙන්න තිබ්බනම් එහෙමනම් මාර්ගඵලේ යන්නේ මෙලාකට මුළු ලෝකෙටම දීලා. එහෙම වෙන්නේ නෑ. මේක තමා තුළ ඇතිවන ප්‍රත්‍යක්ෂතාවයක්, රිලැක්සේෂන් එකක් මිස මේ හාමුදුරුවෝ විසින් දෙන සම්මානයක් නෙමෙයි. තමා තුළින් භුක්ති විඳින දහමක් සත්‍යයක් ලෙස මේක ස්වාමීන් වහන්සේට දිය හැකි දෙයක් නෙමෙයි. සංස්කාර පීඩාව, ඉන්ද්‍රිය පීඩාව අභිභවා ගිහිල්ලා තමා මමත්වයක් නැති කෙනෙක් බවට පත් වෙලා සතරට පත් වෙන එකයි කාන්තේ. මේ සමාජ තලයේ ඉඳගන්න නම් බිනුදරින් කවදාවත් නිවන් දකින්න බෑ කියලා හිතුණා. සමාජ තලයේ බිනුතුනේ ස්වභාවික ඉන්න මිනිස්සේ පිළිගන්නවත් සූදානන්ද කියලා මට ගැටලුවා. සමාජයේ ඉන්නේ එක්තරා විදියක මේ මවාගත් චරිතයක් මේ නඩත්තු කරන පිරිසක් නේද? සමාජ තලයේ ඉන්නේ මවාගත් චරිතයක් නඩත්තු කරන පිරිසක්. ස්වභාවික ඉන්න මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්සු හිතයි දුබලෙක් කියලා. එහෙම නැත්නම් හිතයි මෝඩයෙක් කියලා. එහෙම නැත්නම් ඒ මිනිස්යාව සිනහවට පවාලක් කරාවි. මොකද ඒ මිනිස්සු ලොකු කරගෙන තියෙන්නේ ධනය, බලය, ලොකුවට, ලොකු වචන, ලොකු කාම, ලොකු සයිස්. මට නම් ඔළුවේ ගැක්කුමයි. ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්නේ. ඇයිද දැන් ගෙම්බෝ වගේ පුම්බගෙන ඉන්නේ හැමතිස්සෙම? මම ඔය ආශ්‍රය කරනවනේ හිටියාම ලොකු ලොකු චරිත, මහාචාර්යවරු, අරචාර්යවරු, දේශපාලඥයෝ අර මේ ඉන්න අය ඉන්නවා. හැමතිස්සෙම ඉන්නේ ගෙම්බෝ වගේ. එහෙම හුලං අල්ලගත්ත ගමන්මයි ඉන්නේ. මටත් ඉතින් හරි අමාරු. මාත් හරියට මාත් බොහොම අමාරු හුලං අල්ලන් ඉන්නවා. යන්තම් මේ පන්සලට ආවම රිලැක්ස් වෙනවා. ඉතින් මට හිතෙනවා අනිත් මිනිස්සු කොහොම පීඩාවක් විඳිනවා ඇන්ද කියලා. මේ ලෞකික ලෝකේ, ලෞකික සමාජයේ මොනතරම් දුර්වලයිද, මොනතරම් අපහසුයිද කියලා මට හිතුණා. ඒකනේ පින්නතුනේ මේ ආරි මාර්ගයට එන්න එන්න ඒගොල්ලෝ නිදහසට කැමති, සමාජයෙන් අයින් වෙන්න කැමති, පාඩුවේ ඉන්න කැමති. ඒගොල්ලන්ට ඕනේ නැහැ මේ කීර්ති ප්‍රසිද්ධ ප්‍රශංසා මහා ලොකු ජනගහන මේ මුකුත් ඕනේ. අහිංසක මිනිස්සෙක් හිටියොත් ඒ මිනිස්සයාට අනුකම්පාව ලෙස ධර්මය කියන්න කැමති. ඒවලත මේ වේසු පෙරලගෙන ගිහිල්ලා උගන්නන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳින් මතක තියාගන්න පිළිතුරු තමන්ගේ ඥාතියෙකුට, තමන්ගේ සහෝදරයෙකුට, තමන්ගේ හිතවතෙකුට, තමන්ගේ ස්වාමියට, ස්වාමි දියණියට ධර්මයේ හැරෙන්නට වෙන උතුම් දෙයක් නම් දෙන්නේ නැහැ. හැබැයි මාර බලවේග කියලා කියන්නේ, මාරය කියන්නේ මහා පුදුම දක්ෂ කෙනෙක්. එයා නිවනේ මඟ හරවන්න පුළුවන් හැම මාර්ගයක්ම අනුගමනය කරලා කොහෙන් හරි ඉෂුව එකක් එර එකක් හදලා යාව එළියට ගන්න පුළුවන් නම් ගන්නවා. සමහර මිනිස්සු ඉතින් ඒකටම රෙඩි වෙලා ඉන්නවා. ඉතින් මෙහෙට හොඳ හොයන්න આવොත් මං හොඳ පෙන්නනවා නිවන පෙන්නනවා නරක හොයන්න આવොත් මං නරක පෙන්නනවා නරක ගෙනියන්න දෙනවා මොකද අපේ ස්ථානේ මල් වැවෙනවා වගේම කුණු එකතු වෙනවා ඉතින් කුණු ගෙනියන්න ට්‍රැක්ටර් ආවම කුණු කොටවනවා මල් ගෙනියන්න ආවම ඒගොල්ලන්ට මල් දෙනවා ඒ නිසා ට්‍රැක්ටර් ආවොත් ට්‍රැක්ටර් වලින් කුණු ගෙනියන්නත් පුළුවන් මල් නෙලාගෙන යන වට්ටියක් අරන් આવොත් මල් නෙලාගෙන යන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නෙලාගෙන යන කෙනාගේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ අරයි යන කෙනාගේ ප්‍රශ්න තමයි තියෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ ඒකට ඒ නිසා ආනන්ද හාමුදුරන්ගේ පන්සලට ගිහිල්ලා ඔබ කුණු අරන් ආවද මල් නෙලන් ආවද කියලා බලන එකයි කරන්න තියෙන්නේ ඕන්ම ගෙදරක තියෙනවා මිනිස්සු එනවා එහෙම එහෙම ඉන්නවා ඩැමේජ් වලවල් සුද්ධ කරන්න එන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට ඒක සුද්ධ කර ගන්න දෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අඩුලුහුණුකම් වැරදි අරුපාඩුකම් දැක්ක මිනිස්සු ඉන්නක ලෝකේක අපිව වැරදි අඩුපාඩුකම් අරවට මේවට දාන්න නේද ඒසු බලන එක අහන්න දෙයක් නෑ කරන්න දෙයක් නෑ ඔබටත් එහෙමයි ඒක ඔබට මට කාටත් සාධාරණ ලෝක ධර්මතාවයක් එතකොට අර දේවල් පිළිබඳව ඒ මිනිස්සුන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඌරන්ට කේක් කවන්න බෑ නෙම කියලා ඉන්නයි තියෙන්නේ ඔබට එහෙන් මාරය බාධා කරනවා අනිත් පැත්තේ මාර ආවේශ වෙච්ච මිනිස්සු බාධා කරනවා මේ දෙකම ජය ගන්න ඕන සක්කාය දිට්ඨිය එළවා ගත්තට පස්සේ නම් ලොකු සහනයක් ලැබේවි ලොකු සැහැල්ලුවක් ලැබේවි ඔබ ළඟ තියෙනවද තාම සක්කාය දිට්ඨිය ඉන්නවද ධර්මයේ තොයිලේ නටන්න සක්කාය දිට්ඨිය ඉගිලා යනතුරු බුදුහාමුදුරන්ට දේශනා සක්කාය දිට්ඨිය එළවන ඇදුරුතුමා කියලා කිව්වා බුදුහාමුදුරන්ට මහසෝනගේ දිට්ඨිය නෙමෙයි සක්කාය දිට්ඨිය එළවන ඇදුරුතුමා මාත් එහෙම තොල්කාරයෙක් තමයි මොන දිට්ඨියද මේ එළවන්න මේ තොල් නටන්නේ සක්කාය දිට්ඨිය එළවන්න සක්කාය දිට්ඨිය වෙනතුනේ එහෙම මේ චාප්පුවෙන් කිව්වයි කියලා යන්නේ නැහැ හොඳට බෙර ගාලා යක් බෙර ගාලා තඩබඩ ගාලා නටලා ලොකු වැඩ දාලානේ මේ නේද ගිනි පන්දම් පත්තු කරලා තුම්මල ගාලා සාමාන්‍ය මහසෝන දිහිය කයව ගන්නෙ අක්කාය දිට්ටිය ගන්න කොච්චර අමාරු වෙද මුළු ඇඟම මස් නහරවල වෙලාගෙන ඉන්නේ පින්නතුනේ සක්කාය දිට්ඨිය. තේරුණාද? සක්කාය දිට්ඨිය ඉන්නේ මුළු ඇට මස් නහර වෙලාගෙන ඉන්නේ. දැනෙන්නේ නැද්ද? එයා ගලවල මෙතන යවනවා කියන්නේ පින්නතුනේ මරණය හා සමාන දෙයක් අත්දැකීමක් ඒක. මලා කියන අත්දැකීම එතන ප්‍රකාශ වෙන වෙනවා මලා කියන අත්දැකීම නාම නාමික පුජ්‍යලයා මිය යනවා බුදුහාමුදුරුවෝ බණ දේශනා කරලා 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 ධම්මචක්කපවත්තන සූත්‍රය නේද මේ ඇති වෙන චක්‍රය වෙන්නල චක්‍රයේ බින්දා ඊට පස්සේ කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා දිත්තේ නිදහස් කරා අන්තයකට වැටෙනකෙ නිදහස් කරා මොනම අන්තයකින්වත් තවත් වැටෙන්නේ නැති මධ්‍යම ප්‍රතිපදාවක් බුදුහාමුදුරුව පෙන්වන්නේ. දෙහිකට වැඩි වුණු මධ්‍යම ප්‍රතිපදාවක් නේ බුදුහාමුදුරුව පෙන්වන්නේ. කිසි වෙලාවක දෙහිකට හසු නොවන මධ්‍යම ප්‍රතිපදාවක්. අපේ අය හිතන්නේ මේ දෙකකට මැදි වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව කියලා නෑ. අර මේ වචනේ අහලා නෑනේ සමාජෙින් නේ. සමාජේ කොයි කවුවත් එහෙම අහන්න ගියාට මේ වචනේ අහන්න හම්බෙන්නේ නෑ පිටුතන. ඒක මේ උතුම් ප්‍රත්‍යක්ෂතා ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් ඇරෙන්න අහන්න හම්බෙන්නේ නෑ. දෙකකට මැදි වෙච්ච මධ්‍යම ප්‍රතිපදාවක් නෙමෙයි දෙකකින් කිසිවකට කිසිවටක දිත්තයකට හසු නොවන මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කර මධ්‍යම ප්‍රතිපදාව. අන්න එතනින් තමයි පින්නතුනේ මේ ධර්ම චක්‍රය සදහම් මැස බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම චක්ෂුෂේ පහළ වුණේ එන්න මේ දිත්තයෙන් මිදීම නිසා. එතන ලෝකයෙන් මිදීම නිසා ඉන්ද්‍රිය ඉක්ම වූ නිසා අතීන්ද්‍රිය ඥානයක් පහළ වූ නිසා ඔබට තියෙන ඉන්ද්‍රිය ඥානයක්ද අතීන්ද්‍රිය ඥානයක්ද? ඉන්ද්‍රිය ඥානේ ඉන්නවා ඉන්නවා. ඉතින් පරිම ඉන්ද්‍රිය ඥානෙන් මේ ධර්මය අහන්න කොයි වෙලාවක හරි ඔබපත් වෙයි අතීන්ද්‍රිය ඥානයට. මොකද මේ ධර්මදේශනාව අතීන්ද්‍රිය ඥානයට උපකාරක දේශනාවක්. ඉන්ද්‍රිය ඥානය කියන්නේ පින්නතුනේ මහා පුදුම මේ ඔළුව කැක්කුමක් නේ. ඉන්ද්‍රිය ඥානය කියන්නේ සාපේක්ෂිත සාපේක්ෂිත ඔළුව කැක්කුමක්. සම්මුතියක් නේ. සම්මුති ඥානය කියලා කියනවා, ඉන්ද්‍රිය ඥානය කියනවා, සාපේක්ෂිත ඥානය කියනවා, දිත්තයේ දහම කියලා කියනවා. කාරි කරදරයක් මෙතනින් එළියට එන්න ඕන. කොහොමද මෙතනින් එළියට එන්නේ? මනෝභාවයන් සියල්ල සුයි සුද්ධ අහෝසි කරන්න ඕන. මොකද කරන්න ඕන? මනෝභාවයන් සුයි සුද්ධ අහෝසි කරන්න ඕන. අන්න එකට තමයි සම්මා සංකප්පය කියන්නේ. නිකම් මේ ලේසි පාසු එකක් නෙමෙයි සම්මා සංකප්පය. සම්මා දිට්ඨි කිව්වම හරි ලේසි පාසු එකක් කියලා හිතෙන්න පොතේ නෑ. දාම් පාසල ඉගෙන ගත්තේ අපි එහෙමයි නේ. දසවස්සක සම්මා දිට්ඨි කියන්නේ. ඒක බොහොම සරල කරලා වචන ටිකක් ඉගෙන ගත්තා. ඒස කවදාවත් වෙනතුනේ ධර්මයේ සරල කරන්න කියලා කියන්න එපා. කියන්න මට ධර්මයේ තවත් ගැඹුරෙන් දේශනා කරන්න කියලා. ඒ ගැඹුරෙන් දේශනා කරාම තමයි තමන්ට අභියෝගයක් තියෙන්නේ නේ. හරි. සරලව දේශනා කරාම අභියෝගයක් නැහැ නේ. හිතන්න දෙයක් නැති වුණාම හිතන්නේ නැහැ නේ. ඒ නිසා ඔබ කිවේ යුත්තේ මීට පස්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි තව පොඩ්ඩක් එක ගැඹුරින් මට දේශනා කරන්න තව ටිකක් එක තවඩින්ගක් එක සරලව දේශනා කරන්න කියලා කියන්න එපා. එහෙම කිව්වහම ඔබ නිකම්ම නිකම් නිකමෙක් වෙනවා. ඔබ විදර්ශනා ධූරයෙක් වෙන්න ඕන. ඔබ විමර්ශනය කරන්න ඕන එක මට කියලා කරවගන්න එපා. දැන් ඔබ යනවා මේ ව්‍යායාම පන්තියකට. ව්‍යායාම පන්තියකට ගිහිල්ලා ඔයාලට කියනවා ටිප් 10ක් ගහන්න කියලා. ටිප් 10ක් ගන්න කිව්වම දෙකක් තුනක් ගහලා නැගිටලා කියනවා මං තුනක් ගැහුවා සර් අනිත් ටික ගහන්න. ඒක හරි හරි ෂෝක් වැඩක් ඒක. මීටර 400ක් 500ක් දුවන්න තියෙනවා. ඔව් මීටර 200ක් විතර දුවනකොට හති. ඒවල කියන අනිත් 400. ඈ අනිත් ටික දුවන් සර් දුවන් ඔයා දුවන් එක කියනවා. ඒ සර් දුවලා ඇවිල්ලා කියන හරි ඔන්න මං ගෝලයට උදව්වක් පිණිස ඒ ටික දීුවා. ගෝලයා ඔලිම්පික් දිනයි නේද කවදකාරී. ඉතින් අන්න ඒ වගේ තමන්ට සම්මර්ෂණය කරන්න තියෙන දේ කිසි කෙනෙකුගේ කොපි කරන්නත් එපා කාගේවත් අහන්නත් එපා. අපි කරේ එහෙමයි. අපි ප්‍රශ්නයක් අහන ලීසින් ලැජ්ජයි. ඇයි අපි තත්ත්වෙට හොඳ නැහැ. එහෙම ගත්තින්වා තත්ත්වෙට හොඳ නැහැ. මම මේක හොයාගන්නවා මම මම නිකන් මොකටද සැකන් දෙන්නේ කාටවත්. හොයලා 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 හොයන්නම බැරිවුත් ඇඬෙන්න සයිස් එකට ආවොත් අහනවා. නැත්තනම් අහන්නේ නැහැ. මොකද ඒ තරම් මහා තිබුණාගේ ලොකුකමක්. ඒ ලොකුකම තමයි අපේ ජයග්‍රහණයට හේතු වුනේ. ඒක තිබේ නරක පැත්තට නෙමෙයිනේ හොඳ පැත්තට. මේකට උත්තර හොයාගන්න ඕන. අපිව සංවර්ධනය වෙන්න. අපි ගොඩ නැගෙන්න ඕන. බර දෙවෙනි වෙන්න බෑ. ලැජ්ජයි. මාරයටවත් පරාද වෙන්න බෑ. දිනන්න ඕන. කෙසේ හෝ ඔබට ඔබ පමණයි. අත්තාහි අත්තනෝනාතෝ කුතෝ පුත්තා කුතෝ ධනං කෝ දරුවෝ කෝ ධනය කෝ යාළුවෝ ඔබට ඔබ පමණයි. එනිසා අන්නේ අවස්ථාව ඒ මල ඇඳ ඒ ලෙඩ ඇඳේ ඉඳගෙන ධර්මය ඔබ හැමදාම ගවේෂණය කරනවා කියලා හිතලා ගවේෂණය කරන්න ඉක්මනින් ඔබට ධර්මය දකින්න ශක්තිය ලැබේවි. හැමදිනාට සම්මා සම්බුදු සරණයි.